අපි ගෞරවනීය මෑණියන් ප්‍රදාන සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ඊට කලින් ආජීවට්ටමක සීලය සමාදන් වීමට කැමැති පින්වතුන් ආජීවට්ටමක සීලය සමාදන් වෙනවා කියන අදිස්ථානයෙන් යුක්තව নমස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි දින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මච්ච විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි චරණේන සද්දින්වා ජීවං අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා පමාදීන සම්පාදී තබ්බං නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සත්තේ භික්ඛවේ අච්චරියේයි අපූතේයි ධම්මේහි සමන්නාගතං හත්තකං ආලවකං එත්තාරි පිටාහ ධාරේතාති කතමයි සත්ත සද්දා හෝති සීලවා හෝති හිරිමා හෝති ඕතප්පි හෝති බෞසුතෝ හෝති චාගවා හෝති පඤ්ඤවා හෝති සද්ධා විද්‍ය සම්පන්න පිටක් අපි මේ නිවස මේ කල්යාණ මිත්‍ර පිරිසේ හමුවක් ඇති කරන හැම දවසකම අපි ධර්ම දේශනාවක් ප්‍රධානාංගයක් වශයෙන් සම්බන්ධ කර ගන්නවා. ඒ ධර්ම දේශනාව සඳහා පසුගිය වාර කිහිපෙදීම අපි ඉස්සරහින් තියාගත්තේ සර්වජන් වහන්සේ විසින් දේශනා කරන වටිනා සූත්‍රයක් වෙන හත්කාලෝක සූත්‍රය. මේ හත්කාලෝක කියලා කියන්නේ උගක් දන්න ආලප යක්ෂ දමනීදී අවසාන බිල්ලට ඉදිරිපත් කරපු ආලෝක පුරේ හිටපු රජතුමාගේ කුමාරයා ආලෝක කුමාරයා තියේ වෙනකොට බිල්ල අරුණ නැගලා දවසට අදාළ බිල්ල වෙන කෙනෙක් නැතිසාර රජතුමාට තමන්ගේම දරුවා දෙන්න සිද්ධ වෙනවා. ඒ වෙනකොට ඊට කලින් ਸਰවඥාන්සේ දෙන්න වැඩම කරලා ඒ ආලෝක යක්ෂයව දමනය කරලා සෝවාන් මට්ටමට පත් කරගත්ත නිසා එයාට ලැජ්ජාවක් පහළ වුණා. මෙතෙක් කල මේ නරබිල්ලක් මිනිහක් මිනිසෙක් කකා ජීවත් වෙච්ච කෙනා ඒ දවසේ යාගේ උදේ ආහාරයේ වාගේ ඒ කුමාරයෙක් දිනලා තියා ඉන්නවා. නමුත් මේ වෙනකොට සිල්වන්ත වෙච්ච ආර්ය ශාวกෙක් වඩපත් වෙච්ච නිසා ලැජ්ජාවෙන් මිදිකලා ඒ දරුව අතට අරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කළා. එතකොට බුදුරජාණන් වහන්සේට අත ගහලා නැවතත් ඒ එමෙතුරුන්ටම බාර දුන්නා. ඉතින් මෙයා අතින් අතට ගිය නිසා හත්තක කියන නම ආව. ඉතින් සහත්ත කාලවක කියලායි ආරම්භයේ මේ කුමාරයාගේ සිද්ධ වෙන්නේ. ඒක සර්වඥාසික ප්‍රයෝග ඥාන නිසාම අවස්ථානුකූලව ඒ ආලෝකයක්ෂයාට මාර්ග ඥානයක් සාක්ෂාත් වෙන අතර මේ ආලෝක කුමාරයාට ජීවිත ඡායම ලැබුණා. ඊට පස්සේ මේ කුමාරයාගේ ජීවන සුවිශේෂත්වයේ තමයි තමන් රුචිදී පූජා කිරීමේ බුද්ධ ශාසනයේ ඉන්න හොඳම උපාසක කියන නමට පත් වුණා. තමන් යමක් රුචිද ඒ දේ පූජා කරනවා. ඉතින් ඒ අනුව සර්වඥාන්සේගේ සම්මාන නැත්නම් ප්‍රශංසාවට ලක් වෙච්ච කෙනා සර්වඥාන්සේ දකින්නවා විශේෂ ගුණ හතකින් සමන්වාගතයි කියලා. කියන්නේ පසු කාලේ මේ සූත්‍රය දේශනා කරන වයස වෙනකොට ඒ කුමාරයාත් මාර්ගඵල ලාභියෙක් විදියට ගත යුතු කරා කටයුතු කළත් බුදුජාන විශ්වසේ ලෝකෝත්තර ධර්ම වශයක තියලා ලෞකික ගුණ හතක් සද්ධාවන්තකම සීලවන්තකම ලැජ්ජ ගතිය බය ගතිය පෞසුත භාවය දානි දෙන ත්‍යාගශීලී කමසා ප්‍රඥාව ගරු කටයුතු සුවිශේෂී ලක්ෂණයක් විදිහට නැත්නම් ආශ්චර්ය අද්භූත ධර්ම විදිහට සර්වඥාසේ සංඝයා ඉදිරිපිටි මතක් කරනවා. ඒ කියන්නේ බොහොම සමාජයට අවශ්‍ය කරන්නා වූ වටිනා සදාචාර ගති හතක් සහිත කෙනෙක් කියලා. ඉතින් ඒකෙදී සූත්‍රය හමාර වෙනකොට ඊටදී වෙනස් ජවනිකාවකින් එන්න වෙනස් සංචිතිකින් තමයි සූත්‍රයේ කුළු ගැන්වෙන්නේ. අපි ඒක අද දවසේ මාතෘකාවට යන්නේ ඉතල පොඩ්ඩක් මතක් කරගත්තොත් මේ විදිහට සර්වඥාන්සේ සංඝ පිරිස මැද මේ හත් කාලවකගේ තීන සුවිශේෂී ගුණ මතක් කරපුවාම ඒ පිරිසේ බණහන පිරිසේ ඉතිපු හාමුදුරු කෙනෙකුට හිතෙනවා මේ කියන කි ගුණ ටික ශ්‍රද්ධාවන්තකම සීලවන්තකම ලැජ්ජ බය තියෙන ගතිය අසුවිරු ඥාන භෞසුත භාවයේ ත්‍යාගවන්තකම සහ ප්‍රඥාවන්තකම ඒ කියන තරම් ආශ්චර්ය විදියට අද්භූත විදියට තියනවාද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඉති පව්වෙන්ද ස්වාමීන් වහන්සේ ඒ හත් කාලෝක විදිට පින්නපාතවල ඒ හත් කාලෝක බොහොම සන්තෝෂයෙන් ස්වාමීන් වහන්සේ වඩා ඉඳලා පින්නපාත බෙදලා අප උපස්ථාන කරලා සතුට සාමිචි දෙනකොට ඒ ස්වාමීන් වහන්සේ අහනවා ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ ඔබතුමා සරුවචන් වහන්සේගෙන් කීච නම ලැබපු කෙනෙක් ඔබතුමා බොහොම විශේෂ ගුණ ඇති කෙනෙක් වෙන්න ඇති කියලා. ඉතින් හත් කාලෝක සුකුමාරය බලාගෙන ඉන්නවා මේ මොකක්ද කියන්නේ කියලා. ඉතින් කියන ඇයි එහෙම කියන්නේ කිව්වා බුදුහාමර මෙන්න මෙම ගුණ හතක් ඔබතුමාගේ තියෙන බව සංඝ අපිට ඊ ප්‍රකාශ කරයි කියලා. එතකොට හත් කාලෝක කුමාරය අහනවා ස්වාමීන් වහන්සේ වා කියනකොට එතන ගිහියොත් හිටියද කියලා. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා සර්වඥාන්සේක දේශනා කරන ඒ ස්වභාවයේ හිටියේ පැවිද්ද පමණයි කියලා. ගියේ හිටියේ නැහැ කියලා. එතකොට කියනවා ඒක බොහොම හොඳයි එහෙම වෙච්ච එක කියලා හත් කාලක තමන්ගේ ප්‍රතිචාරය දක්වනවා. ඊට පස්සේ මේ සංඝයාංශේ ගිහිල්ලා බුදුරජාන් වහන්සේට මේ සිද්ධිය හගිස්සනවා නැත්තම්. නැවත වාර්තා කරනවා ස්වාමීන් වහන්සේගේ ඊයේ සර්වඥාන්සේගේ මේ හඳුන්වා දීම අනුව මම පරීක්ෂා කරන අදහසින් ගියා ඇත්තමයි බුදු විදියට සංඝ උපස්ථාන කරනවා. නමුත් මම මේ වචනේ ප්‍රකාශ කරා ස්වාමීන් වහන්සේ ඔබතුමා ළඟ මේ විදියට ආශ්චර්යවත් විදියට අద్భుත විදියට ශ්‍රද්ධාව තියෙනවා, සීලය තියෙනවා, බයලජ්ජ හිරියොතප් දෙක තියෙනවා, බෞසුතකම තියෙනවා, ත්‍යාගවන්තකම තියෙනවා, ප්‍රඥාවන්තකම තියෙනවා කියලා සර්වඥාන්සේ ප්‍රකාශ කළා. එතකොට ඒ හත් කාලෝක එක පාරකටම හව ප්‍රශ්න තමයි ඒකේ ප්‍රකාශ කළ පිරිසෙයි ගියන් හිටියද කියන එක. ඉතින් මම ඒ වෙලාවේ නැති බව ප්‍රකාශ කරා ඒකන සන්තෝෂුයි. ඒකට සර්වඥාංශ කියනවා මම ඊයේ කිව්වේ හත් කාලෝකේ ගුණ 7යි අද 8 වෙනි ගුණේ වශයෙන් තියාගන්නයි කියලා කියනවා අල්පේච්ඡතාව. තමන්ගේ ගුණයක් අනුන් ඉදිරිපිට ප්‍රකාශ වෙනවට තියෙන අකමැත්ත. ඒ නිසා ගුණ 8කට දාලා මතක තියාගන්න. එනිසා අද මේ සූත්‍රය හම්බෙන්නේ අංගුත්තර නිකායේ 8ක නිපාතේ. 7ක නිපාතේ නෙවෙයි. ගුණ හතයි නම් යන්න ඕන හත්ක නිවාසයට අටක නිපාත යන්නේ. ඒ පුද්ගලයා මේ ගුණ තිබුණට කිසිම විදියකින් දැනගන්නවට අඟවනවට කැමති නැතික. ඒ කියන්නේ අල්පචිතාවේ කියලා මහිචිතාවේ කියලා කියන්නේ බොහෝ දේවල් වලට කැමැත්ත. අල්පචිතාවේ විවිධාකාරයෙන් අපේ ශාසනයේ සඳහන් වෙනවා. මේ සිව්පසේ සම්බන්ධ අල්පචිතාවේ, ඒ කියන්නේ තමන්ගේ අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් වෙන සිවුර, පිණ්ඩපාතේ, සීනාසනේ සහ වෙහෙත් පිරිකර ටික ඉතාම සුළු ප්‍රදේශකින් කැමැති වෙනවා. නැත්නම් ලද දේ සතුට වීම තියෙක. තවත් උග්‍ර විචිර කියන අධිගම අල්පචිතාවේ කියලා එකක් තමන් යම් කිසි උත්තරී මනුෂ්‍ය ධර්ම සාක්ෂාත් කරගෙන හිටියත් මොනම ක්‍රමයකින්වත් කාටවත් එඟවෙන්නේ නැතුව ඒක ಗುಣ වසහාගෙන ජීවත් වෙන ගතිය. ඉතින් අපේ ලොකු සාංශී ඉන්න කාලේ මතක් කරපු දෙයක් තමයි මේ ථේරවාද ශාසනය විතරමයි මේ ගුණ ගැන කතා කරන්නේ. ඒ කියන්නේ තමන් ළඟ සියලු ගුණ තිබුණාත් එහෙම නැත්නම් ආශ්චර්යවත් අద్భుත ගුණ තිබුණාට කවදාකවත් ඒක කාටවත් ඇඟෙන්න කටයුතු කරන්නේ නැහැ. ඇඟුනොත් ඒකට ලැජ්ජ වෙනවා. ඒකට ගැන ඇකිලෙනවා. ඒ කවින කෙනෙක් තමයි ගුණ දරගන්නවා. ඉතින් ඒතර මේ සූත්‍රයෙන් සඳහන් වෙලා තියෙන්නේ මේ හත කාලව ළඟ තිබුණු අන්නේ ලැජ්ජී කුක්කුච්චක කියන ගුණ දෙක. ලැජ්ජී කියලා කියන්නේ ඒ දේවල් හැකියාවන්තවගෙන දකිනකොට නිකම් වැරද්දක් කරලා ලැජ්ජාටපත් වෙනවා වගේ මේ පසුබාහ කුක්කුච්චක කියලා කියන්නේ කුකුසක් ඇති කරනවා මගේ අතින් මොකක් හරි මොනවා හරි තැනකින් අඬහැරිය පැවිලා දින මොනවා හරි වෙලාවක පුරා ජීරුවක් කියලා තියෙනවා. මම කොතනදී මම මේක වරද්දගත්තේ කියලා තමන්ගේම හැසිරීම පිළිබඳ කුකුස් කරලා මින් මනත කවදාකවත් ඒක නොවීමට ඒකිනා මේ පිළියම් යොදරෝ එදා මේක නිසා මේ කෙනාට මෙහෙම හැඟීමක් ඇවිල්ලා තියෙනවා. වත්තට මගෙන් එහෙම කවදාකවත් කෙනෙකුට ಗುಣ ප්‍රකාශයක් නොවීම පිළිබඳව. ඉතින් අද පවා වික්ෂුන් වහන්සේ නමකට නැත්නම් පැවිද්දෙකුට තිබියුතු ගුණ දෙකක් තමයි ලැජ්ජි කුක්කුච්චකම. ඒ මොන දෙයක් හරි කරන්න ගියාම පැනලා කරනවා නෙවෙයි ආරාධනාවක් ආවොත් කරනවා. ඒත් එයින් තමංගේ ಗುಣ ප්‍රකාශනයක් ජන විඥාණයට නොයන ආකාරයට. ඉතින් ඒකයි මේ සූත්‍රයේ අතරම අපි ගත යුතු හරපද්ධතිය. නමුත් අපි පසුගිය දවස් කීපෙදී ඒකේ ප්‍රධාන ගුණ හතේ ශද්ධාව ගුණයක් විදිහට, ගුණ සීලවන්තකම ගුණයක් විදිහට, වෛලජ්ජා දෙක ගුණ දෙකක් වෙතම මේ ටික අපි සාකච්ඡා කරලා තියෙනවා මෙතෙක්. අද අපි සුත්ති මූලික කතා ශරීරයේ තියෙන භෞසුත කියන ගුණයයි දවසේ මාතෘකාව විදිහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තාක්කල් මම ඉදිරිපත් කරේ සූත්‍රයේ පසුවිම නිදානේ සහ ඒ අදාළ ජනපේ පැවතිච්ච දුජනවාචි කාලේ පැවතිච්ච ඉතිහාසගත ප්‍රවෘත්ති ටික. ඉතින් ඊට පස්සේ අපි ගත්තොත් මේ භෞසුතකම දෙකට කැපෙන වචනයක්. ඒ මොකද කිනෙක් ධර්මයන්ව හෝ ලෞකික විශ්ේ වශයෙන්ද භෞසුත වීම භාවනාවට ලාභයක්ද පාඩුවක්ද කියන එක. යම් ප්‍රමාණයකට යනකම් ආධ්‍යාත්මික ජීවිතයේ යම් ප්‍රමාණයකට යනකම් ඇත්තටම භෞසුතකම අවශ්‍යයි. ඒක පිනක්. ඒක පෙරකල පිනක ලැබිච්ච ප්‍රතිඵලයක්. නමුත් කොතෙන්ද යනකම් ඒක ගෙනියන්න ඕනේද? ඊට පස්සේ හැලෙනකොට හෝ එමු නැත්නම් ඒක යන නොසලකා පරමාර්ථ වශයෙන් ආධ්‍යාත්මික ගුණ රට යනකොට ඒ භෞසුතකම බිම තියන්න ඕනේද කියන එක සම්පූර්ණ අවස්ථාවාදී දෙයක්. ඒ නිසා සාමාන්‍ය උගක් භාවනාවේ වැඩ කටයුතු කරන නැත්නම් අපි කිව්වොත් භාවනා ප්‍රයෝජන ගත ඇත්තෝ ගොය දෙනෙක් දකිනවා මේ භෞසුත කාමයේ වැඩි වුණාට පස්සේ භාවනා කරගන්න බැරි වෙන ගතියක්. ඒක මොකද? ඒ තර්කානුකූලව ප්‍රතිඑනුවට කල්පනා කර කර ඒක මෙහෙම වෙන්න ඕනේ, මේක වෙන්නේ මෙහෙම වෙන්න ඕනේ කියලා තර්ක කර කර ඉන්න නිසා ප්‍රත්‍යක්ෂයට ඉද මදි වෙලා පොතේ දැනුම ඉස්සර වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයාට ඒ ගමන ස්වභාවිකව සිදුවෙන්න දෙනවා වෙනුවට හසුරුවන්න පටන් අර ගන්නවා. අර සුතමේ ඥානීය ඉස්සරහින් කියන්නේ. මිනිසා නිසන්වණිය කරන වෙලාවේදී ඒ ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ පොරොන්දු වරවගෙන තිබුණා ලොකු ස්වාමීන් වහන්සේට මේකේ භාවනා කරන කිසිම කෙනෙකුට හතරපද ගාථාවක්වත් කටපාඩම් කරන්න දෙන්න එපයි කියලා. භාවනා උපදේශ ටික දෙන්නේ එච්චරයි. මුනම විජේකින්වත් ධර්ම දැනුමක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ජීවිතු නෑ. මොකද ඒක ඒකාන්තයෙන්ම අපිට කැපිලා මේ පොතේ ගුරාල වෙනවා කියන්නේ. ඒක බුදුම ස්වාමීන් වහන්සේදී පණ්ඩි ස්වාමීන් වහන්සේ ගැන කතා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ ලියලා තිනවා අක්තෝපදේශයක් එහෙම නැත්නම් පණ්ඩි වදනක් බෞසුත භාවයේ ඒකාන්තයෙන්ම කෙනෙක්ගේ ජීවිතයට හානියක් ඒ ඍජුම හානියක් විය යුතුම නැහැ කියන. කොච්චර බෞසුත භාවයේ තිබුණත් ඒක හරියට පාවිච්චි කරන්න දන්නවනම් ප්‍රත්‍යක්ෂයේ භාවනාවට බාධා විය යුතු නැහැ. හැබැයි එයා දැනගන්න ඕනේ කොතෙන්ද යනකම් මේ බෞසුත භාවයේ ප්‍රයෝජන වෙනවද? කොතනදී බිම තියන්න ඕනේ කියලා. අන්න ඒක දන්නවනම් දැනුම හානි කර වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ හුඟක් දැනුම තියෙන හුඟ දෙනෙක් මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ ඒකෙන්ම කපා ගන්නවා. ඒ බුදුම පන්නේ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ බෝධ්‍යංගන ධම්මාචරි විභාගේ පහස් කරලා 6 වෙනි තිප්ප චක්ක සංගායනාවේදී ඕසාන පරිේශන ත්‍රිපිටකයේ අවසාන වශයෙන් පරිේශණය කරලා අනුමත කරන කණ්ඩායම හිටපු සමාජිකයෙක්. එනිසා උන්වහන්සේට ත්‍රිපිටකය පිළිබඳ හොඳ දැනුමක් තිබිලා තියෙනවා. අටුවා පිළිබඳ හොඳ දැනුමක් තිබිලා තියෙනවා. ව්‍යාකරණ පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. එනමුත් උන්වහන්සේ කියනවා මම ඒක බාධා නොවන විදිහට පාවිච්චි කරපු නිසා මට භාවනා කරන්න එක්වට පත් වෙන්න පුළුවන්. ඒ වගේම පන්දි ස්වාමීන් වහන්සේට ගුරු වෙච්ච මහෂීෂේ ආඩෝ ස්වාමීන් වහන්සේ ඒ වගේම විප්ලවයක් කරලා ත්‍රිපිටක ධාරීව ඉඳලා ඒ ඔක්කොම ඉවරනාට පස්සේ නැවතත් සම්පූර්ණ භාවනා ජීවිතයකට පත් වෙලා ඒ දැනුමෙන් ප්‍රයෝජනවත් කොටස ප්‍රායෝගික කොටස වැඩේට අවශ්‍ය කොටස විතරක් වෙන් කරලා ඒ ටික පෙළගස්සවලා භාවනා උපදේශ පන්ති විදිහට ඉදිරිපත් කළා. ඉදිරිපත් කළා ඒ ස්වාමීන් වහන්සේ චර්ිතය ගොඩ ගන්න යන වෙලාවේදී මහා නිකාය තමයි බුරුමේ ප්‍රධානම නිකාය වශයෙන් රජුරුවන්ගේ රාජ්‍ය සම්මාන දිනාගෙන හිටියේ. නමුත් මේ රාජ්‍ය සම්මාන වැඩිකමක් බෞද්ධවාවේ වැඩිකමක් ලාභ සත්කාර වැඩිකමක් පිරිස වැඩිකමක් නිසා ඒ වෙනකොට ඒ නිකාය පිරිහුණා. මේ නිසා ඒකට විකල්පයක් වශයෙන් බුරුමේ ශ්‍රීජින් නිකාය පටන් ගත්තා. මහසිසයිඩු අයිතුනේ ඒ විකල්ප නිකායේ ශ්‍රීජින් නිකායේ මේ ස්වාමීන් වහන්සේ හරියටම දැනුව තියාගෙන ඒකෙන් ප්‍රායෝගික දැනුම වෙන් කරගෙන ඒකෙන් භාවනා ක්‍රමයක් ඇති කරලා රාජ්‍ය මට්ටමේ විශ්වාසයක් දිනාගත්තා. මේ ශාංශයට යමක් කර හැකි ජාතික වස්තුවක්. ඒකට සංසිද්ධියක් වශයෙන් 6 වෙනි ධර්ම සංගායනාව එනකොට මේ ස්වාමීන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දරපු නිලයේ මේ ශාංශයට දීලා තියෙනවා. ඒ කියන්නේ පුච්චක නිලය මේ තනසුර කියලා ඒ ස්වාමීන් වහන්සේ තමයි ධර්ම සාකච්ඡාව මෙහෙවන්නේ. ධර්ම සංගායනාව මෙහෙවන්නේ. ඒ ස්වාමීන් වහන්සේ තමයි සංඝයාගෙන් අහන්නේ සර්වඥාන්සේ ප්‍රථම දේශනා කරපු සූත්‍රය මොකක්ද? සර්වඥාන්සේ ප්‍රථම දේශනා කරපු සූත්‍රය කොතෙන්ද දේශනා කරේ? සර්වඥාන්සේ ප්‍රථම සූත්‍රය දේශනා කරන්න පසුබිමුණේ මොකක්ද? සර්වඥාන්සේ කරපු ප්‍රථම දේශනාවේ කථාසාරය මොකක්ද? ඒක ඉවරනාට පස්සේ සංඝයා මොකද කිව්වේ කියලා ආයේ සූත්‍රයට අවශ්‍ය කරන ඒ තේමාව සකස් කරන්නේ ප්‍රශ්න විචාර ප්‍රශ්න පුච්චක මාර්ගයේ. ඉතින් මේ ශාන්සේ ලෝකෙ හැම රටකින්ම ඇවිල්ලා ඒ පාෂාණුභාවයේ සෙනග රැස්විලා බුදුම ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මේ ශාංශයේ පුච්චක නිලයේ දරනකොට මුළු ධර්ම සංගායනාවෙම ඒ තෙදවත් ඒ නිලයේ හොබවන ස්වාමීන් වහන්සේ මියන් වීතු නැහැ. ඒ ස්වාමීන් වහන්සේ මහානිකාය කෙනෙක් විය යුතුයි කියලා මහානිකාය වැඩි කන්දෙන් තීන්දුවා. තීන්දුවට පස්සේ මේ ශාංශය කරුණාකර පුටුවෙන් බහින්න උච්චකණිලිය දෙනවයි කියලා මහානිකාය කියනවා. මහේශායි සයිලෝ බැලගිය. ඊට පස්සේ දාස ධර්ම සංගණා පටන් ගත්තට පස්සේ අලුතෙන් පැත් කරපු මහානිකාය හාමුදුරන්ට ප්‍රශ්නයක් අහගන්න බැරුව උගුරකට පෙළුණා. ගොත ගහන්න පටන් ගත්තා. ඒකට ආපු රාජ්‍ය නායක ඔක්කොටම තේරෙන්න පටන් අරගත්තා. ඒක එක මේ ධර්ම දූත කණ්ඩායම් වලට මේ ලස්සනට ගියේ වැඩේ අද ඉන්න ස්වාමීන් වහන්සේ පත් කරපු ස්වාමීන් කරගන්න බෑ කියන. ඒ කිය විශාල ජනරැල්ලක් ආව මේ නාටකම නටන්නේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර මේ සංගමයක් ඉස්සරහ. නැවතත් ආරාධනා කරාම අනිසයිදු ගිහිල්ලා අනුකම්පා කරලා රටගෙන අනුකම්පා කරලා මේ නිලේ බාර ගන්න එක. අර පැත්තට ගියා වගේ මහේශායට ආයෙත් ඉස්සරහට ඇවිල්ලා ඉවර වෙනකම් මේ පුච්චක නිලේ දැරුවා. ඊට පස්සේ කවුරුත් තේරුම් ගත්තා ඒ ස්වාමීන් වහන්සේට මේ මහශීක්‍රමේ වගේ දෙයක් ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන්නා වූ ජවය ඒ කැම්ම උන්වහන්සේගේ භාවනා දැනුමටත් නම්බුව ලක්විය යුතුයි. නමුත් උන්වහන්සේගේ බහුසුතකමයි සෑහෙන්න උදව්. ඊට පස්සේ බුරුම බෞද්ධයා විතරක් නෙවෙයි ලෝකෙම බෞද්ධයාට හයවෙනි ධර්ම සංගායනාවේ පුච්චක තනතුර ලැබුණා. ඒක ලොකු හයියක් වුණා ඒ ශාන්තිමේ භාවනා ක්‍රමයේ දිගටම අරගෙන යන්න. ඉතින් මේ වගේ තැන්වලදී මේ බෞද්ධ භාවය තමංගේ ශාසනයටත් බාහිර ශාසනයටත් බොහොමත්ම මේ පහනකට වැටෙන තෙල් වාගේ යන්ත්‍රීකර දාන ඉන්ධන වාගේ උදව් වෙනවා. මොකද හැමෝටම මෙහෙම දරන්න බෑ. හැමෝටම මේ බෞද්ධ භාවයේ තමංගේ වාසිය පිණිසත් තමංගේ වාසිය පිණිසත් දරන්න බෑ. හොඟ දිනකට අංග ඉන්න පටන් ගන්නවා. අන්න ගොන්නුන්ට අං ආවට පස්සේ උන් ඔයෙකින් ගස් කොළන් වලටත් ආයි. උගුරේ නීරටත් ආයි. අයිතිකාරයටත් ආයි. ඉතින් ඒ නිසා මේ හත් කාලෝක ළඟ තිබුණු මේ බෞසුත භාවය කවදාකවත් එයා තමන්ටෝ අනුන්ට හානි කරන මට්ටමකට පත් කරගෙන නැහැ. අන්න එවැනි ಗುಣ තන්දරය එවැනි මේ අන්නරයක් සහිත එවැනි පදං කිරීමක් සහිත බහුසුත භාවයේ ಗುಣ මෙතකයි කියලා කියනවා. නමුත් එවැනි දෙයක් නැති ඔලමල සෞ බහුසුත භාවය මා අවුලජක. මේක සම්බන්ධයෙන් ඔය නිකන් ඉංගියට වගේ අපේ අපවත්චි බීදශී ස්වාමීන් වහන්සේ සිටිවිලිසේ පොතේ ලියලා තියෙනවා. පඬිතියෝ සමාජයේට මෙහෙ කරති අතිපඬිචෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. කියන එකත් අවුල් කරලා ගන්න. ඒ බෞද්ධ භාවයේ සඳහන් නෙවෙයි මේ පණ කියන්නේ. මේ බුදුහාමුදුරුවෝ හත් කාලවක ආචාර්ය අද්භූත ධර්මවල තියෙන්නේ මේ බෞද්ධ භාවයේ කොහොමද අපි තමන්ගේ ආධ්‍යාත්මයේ දියුණුවටත් නැත්නම් පරමාර්ථ ධර්ම දිහට යන්නත් මේ ශාසනික කටයුතු කරනකොට ඒක ආභරණයක් විදිහට පාවිච්චි කරන හැටි. ඒක බුදුම විදියට පුත්‍රයන්ට උගන්වලා තියෙනවා. මොකද බුදුජානනාචේ කරපු විප්ලවය බලනකොට පඬිසෝංශත් මහසිසයරට තිස්ස වෙලා සම්පූර්ණ සුතමේ දැනුම තිබුණ බ්‍රාහ්මණයන් කීප දෙනෙක් අතරේ පමණයි. ඒ දවස්වල කියලා තියෙන පොත්වල කියලා තියෙනලු මම සංස්කෘතයේ ඉච්චර දන්න මිනිස්සෙක් නෙවෙයි. ඒ මන්ත්‍ර කටපාඩම් කරන්න එකම දේ නැවත නැවත කියනවා. අපි කියන්නේ ජප කරන්න. ඒක කරන්න වටින්නේ බමුණන් පමණයි. ඒක මේ ඒ කුලයට විතරයි. ශාස්ත්‍රීය කුලයටත් නෑ වෛශ්‍ය සුද්ධ කුලවලට බෑ. යම් කිසි විදියකට බමුණන්ගේ ගෙදර ඉන්න වෛශ්‍යා, ඒ කියන්නේ කුලිකාරයා බැරි වෙලා හෝ බමුණ නැවත නැවත කියනේ මන්ත්‍රය අහගෙන කටපාඩම් වුණොත් ඒක මහ විශාල මන්ත්‍ර ශාස්ත්‍ර කරන නිග්‍රහයක් වෙනවා. අඩු කුලේ එකෙක් මන්ත්‍ර කටපාඩම් එහෙම කෙරුවොත් පොතේ ලියලා තියනවලු සංස්කෘත ශ්ලෝකයක් කන වැකුනොත් දාශකගේ උකගේ කන හාරලා දාන්න ඕනේ කියලා. සුතය බෑ. ඒගොල්ලන්ට අහන්න බෑ. ඒගොල්ලන්ට තියෙන්නේ කියන දාශකම් කරන එක විතරයි. නිසා අධ්‍යාපනය තිබුණේ සම්පූර්ණ බමුණන් අතරේ. සර්වඥාන්සේගේ පැවිද්දට හතර කුලෙන් ආවා. සිව් දිශාවෙන් ආවා. උන්වහන්සේ කිව්වා සීල දෙනාටම අධ්‍යාපනය දෙන්න. ඇත්තම බටහිර අධ්‍යාපනයේ පියා වශයෙන් සලකන්නේ ශාන්ත ඇක්වයිනස්තුමා ඒගොල්ලෝ තාමත් සැලකනවා අධ්‍යාපනයේ පියා විදියට. නමුත් අක්වයිනාස්තුමාගේ අත්තගේ මුත්තගේ දත්තගේ පණත්තගේ කිත්තගේ කිරිගිත්තගේ කිරිකෑ මුත්තටත් එහා බුදුහාමුදුරු හිටියි. බුදුහාමුදුරු පටන් ගත්ත මේ බෞසුත භාවයේ පැතිරීම වගේ සීමා උනේ නෑ මුළු ලෝකෙටම ගියා මානවයටම ගියා. ඒ ඉස්ලාම විශ්වවිද්‍යාලයක් හැදුවේ නාලන්දාවේ සර්වචනන්සේ නෙවෙයි සර්වචනන්සේගේ ධර්මයේ. එචා බෞසුත භාවයේ කියන එක කාගෙත් මානවයිති වාසිකමක් බවට පළවෙනියම සටන් කරපු කෙනා සර්වචනන්සේ. නමුත් උන්වහන්සේ පිරිනම් පාන ඉස්සර වෙලා අවුරුදු 20 යනකොට දැක්ක මේකේ ආදීනවේ. ආදීනවේ දැක්කලා ආසවට්ඨානීය ධර්ම හතරෙන් එකක් තමයි බෞසුත භාවය. ආසවට්ඨානීය ධර්මයේ කියලා කියන්නේ අපි වතුර වැවක් හරි ලින්දක් හරි නිතර පාවිච්චි කරේ නැත්නම් ඒ වතුර පල් වෙන්න පටන් ගන්නවනේ. වතුර නිකන් මෙත් ඇහි වෙනවා කියලා කතාවක් තියෙනවා. ලින්දේ වතුර ගන්න ලින්ද වගේ නේ වතුර ගන්න නැති ලින්දේ වතුර පල් වෙනවා. අනිත් වගේ මේ ශාසනය පල් වෙන ලකුණු හතරක් තියෙනවා. ශාසනේ පිරිහින බවට වැඩක් නැති බවට නිකම්ම නිකන් සුදු වලියෙක් වෙන බවට ලකුණු හතරක් සරුවචනාංශයේ දේශනා කරලා තියෙනවා. ඒක සූත්‍ර පිටකේ තියෙනවා විනය පිටකේ තියෙනවා. ඒකේ ලාභ සත්කාර වැඩි වීම, චිර රාත්‍රඥ වීම, පිරිස් බලය වැඩි වීම සහ ශිෂ්‍යෝ ගාන වැඩි වීම සහ බෞසුත භාවය. එஞ்சයගේ අධ්‍යාපන ගමනේ සම්පූර්ණම නැහැ හිටිලා උස්කාච ලිඳක් බවට පත් වෙනවා. මිත් ඇවිච්ච ලිඳක් බවට පත් වෙනවා. වැඩක් ගන්න බැරි වැවක් බවට පත් වෙනවා. මේවට කියනවා ආසවට්ඨානීය ධර්ම කියලා. ආසවට්ඨානීය ධර්ම කියලා කියන්නේ කුණු වෙන ධර්ම. කෙනෙක් තමයි විසින් මාන්නෙන් ඡබ්ද වෙන ධර්ම. මමයි කියන පුද්ගලයා මහා ලොකුට හිතා ගන්න ධර්ම. ඒ වෙනතනම් අගේ කෙලෙච්ච ආධ්‍යාත්මික වස්තුවක් විදිහට තණ්හා කරන ධර්ම. ඒ නිසා උගත සමාධියේ බෞද්ධ භාවයට ඒකාන්තෙම ලකුණු දෙනවා. හැබැයි මේ නෑත ඉතිහාසයේ ඔය කුල බීජයට යට වෙච්ච පැරණි ඉතිහාසෙ නෙවෙයි. ඒකෙත් බමුණන් අතර උගත ඇත්තන බමුණන් සැලකුවා. නමුත් ඔක්කොටම බෞද්ධ භාවය දුන්නේ නෑ. සර්වඥාචි එවැනි වෙලාවක මේ බෞසුත භාවයේ කාටත් ලැබිය යුත්තක් විදිහට භානක ක්‍රමය කටපාඩම් කරගෙන යන ක්‍රමය එදා තිබුණ ඔච්චරයි ශ්‍රාවක දේශක ભેදී දේශකයන්වන්ට දේශනා කරන ශ්‍රාවකයෝ අහුන් කන්දේ සුති ඒ ක්‍රමයට තමයි බුදුහාම ගත්තේ නමුත් ඒකමත් ආඩම්බරයක් කරගෙන ඒකමත් අන්නහට කාරණාවක් කරගෙන ඒකමත් මම ආයනේ කරගෙන වැඩෙන ගතිය අවුරුදු 20 යනකොට බුදුරජාණන්සේ ශාසනය දැක්කා ඊටපස්සේ තමයි මේ ආශවට්ටාණීය ධර්ම හතර පටක් කරලා කිව්වේ මානින් මේක තරම් භයානක ධර්ම හතරක් ඇත්තේ නෑ කියන්නේ. මේ ගැන පසු කාලීනව කරපු සමාජ ගවේෂණාත්මක උද්ධාගම් පැත්තෙන් කරපු සමාජ ගවේෂණාත්මකව අදාරපු වෙලාවක දැකලා තිනවා උද්ධාගමට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නා වූ මූලධර්මවාදී අන්‍යාගමික කටයුතු ඉස්ලාම කෙරුවේ බෞද්ධයට හිරිහැර කරන එක. භික්ෂුවට හිරිහැර කරන එක. හිරිහැර කළා ඒගොල්ලෝ නිඳාට පත් කරනවා. නමුත් අර අල්පේච්ඡතාවය, ලද දෙයින් සතුටු වෙන ගතිය, වෛරෙන් වෛරය සංචි දෙන්නේ නැති බව දන්න නිසා කොච්චර ගැහුවත්, කොච්චර අව탁සීරු කෙරුවත්, කොච්චර අතපල්ලේ දැම්මත් මේ බුද්ධාගම තහවුරු වෙච්ච සමාජ වලට බරපතල වෙනසක් ඇති කරගන්න මූලධර්මවාදීන් හම්බුනේ නැහැ. ඒගොල්ල බුදු වුණා. මේ දිනුනෝ යන්නේ නැතුවයි සම්මත නැත්නම් ඒගොල්ලගේ වාසංකේන ම්ලේච්ච වෙච්ච. මේ වගේ ආශ්‍යාකරයේ තියෙන මේ ආගම මොන දෙයක් කරුවත් නැති කරන්න. කොනහල නැති කරන්න බෑ. නමුත් ඒගොල්ල පහු වෙනකොට තීරුම් ගත්තා මේක නැති කරන්න තියෙන එකම ක්‍රමී මේ ආශවක්ඛාණීය ධර්ම හතර දෙන එක. ලාභසත් කාටික දෙන්න බහුසුතකම ලැබෙන නම්බුකාර රාමුචික දෙන්න ත්‍රිපිටක ධාරි විචිත්‍ර බහානක නම්බුකාර නම් ටිකක් දෙන්න ගෝලියෝ ටිකක් වැඩි කරන්න වයසට ගියාට සලකන්න කියපු ගමන් සාසනේ කෑස. ඔබ මේ සුද්ධ ගහපු ගැටයක්. හැබැයි ඉතිහාසය බලනකොට පේනවා ඔක විජිබාරජුරුවන්ගේ කාලේ ඉඳලම ඇවිල්ලා තියෙනවා. ඉතිබරජ්ජර කාලිනකොට අපේ ශාසනයේ ඔද්දල් වෙලා තිබිලා තියෙනවා. එචා මේ ආමෘගේ ඉන්නේ ගෝලිය හන්නේ. ඉතින් ලෝක අන්තිමට අහන්න නැතුව ලෝක ආමෘගී රජුරන්න කියනවා. අනේ මේ දිවෙන්වංශ මේ ගෝලිය අපි කින්දේ යන්නේ. ඉතින් මේ රජුරගේ ඉතින් මම මොකද කරන්නේ? ඒක ඉතින් ශාසනීය වැඩක්නේ. ඉතින් ඒක නිසා මේ අන්තිමට රජුරෝ කිව්වා එහෙනම් මම ඔබතුමාට නිලයක් දෙනවා. ඒ නිල බලයෙන් අකමැති ශිෂ්‍යයන්ට මෙහෙම මෙහෙම ක්‍රියාත්මක කරා. උන්නතෙන් තමයි මේ සංඝ රාජකම දුන්නේ. බෞද්ධත්වකම ඒකෙදි වැදගත් ලකුණක්. බෞද්ධත්වයන තමයි නිලයේ දෙන්නේ. ඒ වගේම ලාභ සත්කාර වැඩි කිරණ තමයි සංඝ රාජකම දෙන්නේ. උගාවක වැඩි මල්ලේ කරණ තමයි සංඝ රාජකම දෙන්නේ. උගාවක් ශිෂ්‍ය වැඩි කිරණ තමයි සංඝ රාජකම දෙන්නේ. ඉතින් ඊට පස්සේ ඉඳින්න සංඝ රාජ වෙන්න හදන එක්කෙනෙක් ඉන්නවනේ. උනාට පස්සේ ඉන්න සංගරාජේ ඉන්නවා. දැන් ඊගාවට ඉන්නේ එකනා. දන්නවා ඊගාව සංගරාජකම තීන්දු කරන්නේ අපේ ලොකු අහමුදුරනේ විජේ බාරජුතු. එයා කලින්ම පාකුඩම් ගෙනියලා ලැහැත්ති කරගෙන ඉන්නවා රජුරවණ්ඩ. මම නරකද? මම කැතද? මම බෞසුතයි නේද? මමත් ලාභ සත්කාර තියෙනව නේද? මටත් ගෝලෙය ඉන්නව නේද? මමත් වැඩි මාල් නැද්ද කියලා කොහොම හරි කරලා රජුරංග ප්‍රසාදේ දිනාගත්තට පස්සේ එයාට ඒ නිලිය පටල වෙනවා. එබැවින් සංඝයාට මතක නැතුණා දැන් මේ පහඳින්නේ ගිහියෙකුට. උච්චරකල් පහඳින්නේ කියලා වැඩි මහල්ලට සංඝයාට දැන් පහඳින්නේ වෙන්නේ රජ වුණත් ගිහියෙකුට කියලා එදා ඉඳලා අතපල්ලෙන් වැටෙන්න පටන් ගන්නවා. ඒකටත් හේතුණා බෞසුතක. මේක සර්වඥාන්සේ ඉන්න කාලේ විජයපාලි රජුගේ නම නෙවෙයි කියන්නේ මාර්යාගේ නම කියන්නේ. මාර්යා කොණහල තියෙන භික්ෂුන් වහන්සේට කොණහන භික්ෂුන් වහන්සේට බුදුහාමුදුරු කර්ණිමිත්‍ය සූත්‍රය කියනවා. අල්පේච වෙන හැටි කියනවා ඕනේ බලවේගයක් ආවට කවදාක ප්‍රතික්‍රියා නොකර ඉඳීමෙන් ජය ගන්නවා. නැචි මාර්යත් පටන් අරගත්තේ ලාභ සත්කාර වැඩි කළ තමයි. ඔය බහුසුත්කම් වැඩි වෙන්න උදව් කළා තමයි. උදව් වෙන්න වෙන්න එක එකකට අන් වෙන්න පටන් ගත්තා. අන් වෙන්න පටන් ගත්ත පස්සේ ඇතුලේ කට්ටිය යනගන්නවා. එතකොට මාර්යට දෙන්නේ පැත්තකට වෙලා ඒ දෙන්නට ගහ ගන්න අරන එක තමයි. ඒ ඡාමේ බහුසු භාවයේ පිළිබඳව අපි හොඳ ප්‍රමාණ කිරීමක් ඇති කර ගන්න ඕනේ. ඒක අවශ්‍ය ආයුධයක්. හැබැයි වැඩියට පාවිච්චි කරොත් මොඩ වඩුව ආයුධත් එක්ක pore බදන්නා වගේ තමන්ට හානි කරනවා. ශාසනයට හානි කරනවා. ඒ නිසා අද තියෙන සමාජයේ පවා යමක්ම දන්න කෙනා කොහොමඩක්වත් නම්බුවක් ලබනවා. නොදන්න කෙනා යාට වඳිනවා මේ බහුසු භාවයේ සඳහා. නමුත් මේකේ තියෙනවා භයානක මානකාර කරන ගතියක් භයානක මමයිනයක් භයානක අධ්‍යාත්මික වස්තු වලට තියෙන බැඳීමක් එන්නහවක්මයි අන්නේ විෂ කපලා මේ බෞද්ධ භාවය පාවිච්චි කරනවා කියන එක මම හිතන බෞද්ධ භාවයට වැඩි අමාරුයි කියලා බෞද්ධ භාවය ලැබුවත් ඒ නියතමානි ගතිය ඇතුව කෙලස් කපන පැත්තට මේ බෞද්ධ භාවය පාවිච්චි කරනවා කියන එක නුගතට ලේෂි උගතට වැඩි නොනුගතට වැඩි දුර යන්න බෑ. සද්ධාවේ වැඩි දුර යන්න බෑ. ආයත් අවශ්‍ය වෙන බෞද්ධ භාවය. ඉතින් ඒ නිසා අපි භවනා කරන පිළිස් මේක අන්නේ විදිහේ නියම දෘෂ්ටිකින් යුක්තව, නියම ආකල්පෙන් යුක්තව ඕනේ බෞද්ධ භාවය ඇති කරගන්න. ඒක මොකද ඒක අවශ්‍ය දෙයක් නිසා. ඒ නිසා සර්වඥාන්සේගේ දේශනාවල බොහෝ තැන්වල භාවනාවට අනුග්‍රහ පිණිස අනුග්‍රහිත සූත්‍රය වගේ තැන්වල සුතානුග්‍රහිතය කියලා එකක් දේශනා කරනවා. භාවනා කරන කෙනා තමන්ගේ කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය නිකන් හොඳ දේ කෙරුවොත් ප්‍රතිඵල නරක කෙරුවොත් නරක ප්‍රතිඵල කියන මේ යහ දැක්ම සමත සම්මා දිට්ඨියක් වාටපත් කරන්න බෞද්ධ භාවය අවශ්‍යයි. සමත සම්මා දිට්ඨිය තියෙන දෘෂ්ටිය විපස්සනා සම්මාදිට්ඨියක් බාට ඍජු වෙන්න බෞද්ධකම අවශ්‍යයි. විපස්සනා සම්මාදිට්ඨිය මාර්ග සම්මාදිට්ඨියක් බාටපත් වෙන්න බෞද්ධ භාවය අවශ්‍යයි. මාර්ග සම්මාදිට්ඨිය ඵල සම්මාදිට්ඨියක් බාටපත් වෙන්න බෞද්ධ භාවය අවශ්‍යයි. අන්නේ ඒ ප්‍රයෝජනේ සලකලා ඒකට කියනවා සුත අනුග්‍රහිතී කියලා. මෙච්චර භාවනා කරනයි වරින් වර ඒ තමන්ගේ ගමනට අවශ්‍ය කරන්නා වූ ඒ මූල ධර්ම ටික දැනගන්න. නික ඇසු විරු තැන් ඇති බව බෞද්ධ භාවය මේක උගත සමාජයේ හැමදාම ගරු කළ දෙයක්. ඇත්තටම අද ලංකාව වගේ තැනක් බැලුවොත් එහෙම ගිහියන් අතර පුදුමාකාර ධම් දැනුමක් තියෙනවා. ඒ කිසිසේත්ම ඇවිද්දන්න විශේෂ අධිකාරියක් නැහැ. ජීන ඕන දැනුමකට අපි කටුකුරු දේශාමෙන් යන සේ කියන්නේ ත්‍රිපිටක ධාරී වෙන්න ඕන නම් CD එක සාක්කු දාගත්තාම හරි. ත්‍රිපිටක CD එක සාක්කු දාගත්තාම ත්‍රිපිටක ධාරී. ඕන වෙලාවක ඕනේ සූත්‍රයකට ඕනේ වචනයක් දිග යන්න පුළුවන්. ඒ නිසා ඉස්සර තිබුණු මේ භවසුභාවේ අර sannividhane අඩු කාලවල වල අධ්‍යාපන ක්‍රම අඩු කාලවල වගේ නෙමෙයි. නමුත් ඒක ඒකාන්තියම සාසන දිනුවට හේතු වෙලා නැහැ. ත්‍රිපිටක දැනගත්ත පමණට භාවනා කරන්න පෙළඹෙන ගානේ ඒහා සමාන වැඩි වීමක් වෙලා නැහැ. නමුත් ඒක හොඳ පැත්තක් තියෙනවා. ආන්නේ හොඳ පැත්ත තමයි අපි ඒ කිරින් වතුර වෙන් කරලා ගන්න වගේ තීරු නර ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා සර්වචනාංශී චංකි සූත්‍රය වගේ තැන්වල සඳහන් කළ තියෙනවා කෙනෙකුගේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වඩටපත් වෙන්නේ. හරියටම එල්ලකින් යුක්තව පැහැදිලි එල්ලකින් යුක්තව යන භවනා ගමනක් වෙන්න ඒකට කියන කුසල ඡන්දය කියලා සාමාන්‍ය ප්‍රසාද සද්ධාමදි. එතන ඉඳලා කුසල ඡන්දයක් වඩටපත් වෙන පියවර කීපකින් ඒ පුද්ගලයා දිනු වෙන්න ඕන. ඒකට කියන්නේ ශ්‍රද්ධා ජාතෝ ප්‍රසංකප්ති යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාව ඇති කෙනෙක් පමණයි තව කෙනෙක් ඉහළ දෙයක් හොඳ දෙයක් ඉක්මොල වඩා හොඳ දෙයකට එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයා විතරයි. ශ්‍රද්ධාව නැති කෙනා කවදාකවත් ඉස්සරහට යන්න බලන්නේ නැහැ. හොඳ දේ හම්බුනොත් හොඳේ නතර වෙනවා. ශ්‍රද්ධාවන්තයා හොඳින් වඩා හොඳ හොයාගෙන යන ගමනක් තියෙනවා. එළඹෙන ගතියක් තියෙනවා ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධා ජාතෝ උපසංගමයි. උපසංගමන්තෝ පෛරුපාසති. අපි හිතමු සත්‍යමත් භාවයේ දන්නේ නැති කෙනෙක් සත්‍ය උගන්නන සත්‍ය දන්න කෙනෙක් වෙත එළඹෙනවා. එළඹීමට හේතු වෙන්නේ ශ්‍රද්ධාව තමයි. එළඹුණාට එයා ගිය ගමන්ම ගිඩිය පිටින් කණ්ඩයක් නැහැ. ඇසුරු කරලා බලන්න කියලා. ඒ පුද්ගලයා මේ සත්‍ය උගන්නනවා කරනවා අනුමත කරනවා ඒ පුද්ගලයා ඒකෙන් මොකාරි පරෝධනයක් ලැබලා තියෙනවා. ඒක දකින්න හම්බෙන්නේ පෛරුපාසනේ. පෛරුපාසනේ ඇසුරේ. ශ්‍රද්ධා ජාත උපසංගමතු උපසංගමන්තෝ පෛරුපාස. පෛරුපාසන්තෝ සෝතං ඕධාති. එතකොට බලනවා අහුම්කන් දීලා මේ මිනිස්සයා කියන දේ කරන දේ කියන ගතිය තියෙනවා කියන. ඉතින් යම් කිසි විදියකට තමන් ඒ අහම්බෙන් අනි හම්බෙච්ච කල්යාණ මිත්‍රයා ගුරුවරයා කරුකටයුතු බුද්ධලේ ඇසුරු කරනකොට එමචක් කියන දේ කරන දේ කියනවා නම් එයා ඒ අර පිහිටපු ශ්‍රද්ධාව හරි බව තේරුම් ගන්නවා. ඒකට සෝතං ඕධාති කියලා කියන්නේ කන නියම කරනවා. ඔහිත සෝතෝ ධම්මං සුනා. ඉස්සල බලන්නේ මචක් කියන දේ කරනවද කරන දේ කියනවද සාමාන්‍ය බුද්ධියක් විදිහට හැසිරෙන කෙනෙක්ද කියලා. ඊට පස්සේ තමයි එයාගේ ධර්මයක් අහන විදියට ධර්මිත ඇහෙන එකට කන නතු කරලා අහන්නේ ඔයිත සෝතෝ ධම්මං සුනාති. සුත්තෝය ධම්මං ධාරී. ඉතින් එයාට තේරෙනවා නම් මේ මිනිස්සයා අනික් අය වගේ ලාභ සත්කාරකට දඟලනවත් නෙවෙයි. එයා තමන්ගේ කෙලස් කපන වැරෙන් මේ කටයුතු කරනවා. ඒ වගේම කාට කාටත් ඒක කියලා දෙනවා. ඒ කියන ධර්මවල මේ ලෝකී ලෝකායත විශ්යන් උගන්වන්නට වැඩි වෙන පැත්තක් තියෙනවා කියලා. අර තේරෙනවා නම් ඒ කියන කාරණා හිතේ දරාගන්න. භතානන් ධම්මානං අත්තංගව පරික්කති. දරාගත්තා වූ අර්ථ සංසන්දනය කරලා බලන තමන්ගේ සාමාන්‍ය බුද්ධියත් එක්ක ඔය කියන විදිහට ඔය කරන්න පුළුවන්. පළපරොදින චිල. අත්තංගව පරික්කන්තෝ සති ඡන්தோ ජායයි. අන්න එතකොට තමයි යාට නෑ මේ කුසලයා කියන දේ බොහෝ දෙනාට තේරෙන්නේ නැතුනාට බෝධින අගේ කිරිය නැතුනට මේක ඇත්තක් තියෙනවා යකි ඉන්දිය කරනවා කරන දෙ කියන යාරත් ප්‍රවේශෙන් තියෙනවා මටත් තේරෙනවා මමත් කරනවා කියලා අන්නේ කුසල ඡන්දය කියන කලබරීමේ ආශාව එන්නේ ඔය සුතේ හරහා. එනිසා සුතේෙන් මොකද්ද බරපතල ප්‍රායෝගික සල්ලං කිරීමක් අල්ලු කිරීමක් කරන. ඒ සුතේ ලැබුණාට පස්සේ විතරයි මේ පුද්ගලයාට මෙතෙක් කල නොදැක්ක විදිහට ධර්මයක් දිහා සංසිද්ධියක් දිහා සමසේ නැත්තම් දෙපැත්ත පිළිබඳව පක්ෂග්‍රාහී නොවි ඇඳහත් බලන්න පුළුවන් ගැටියක් තියෙනවා. අන්නේකට සුත්තමේ ඥානේ සෑහෙන වටිනාකමක් තියෙනවා. ඒක නිසා අපි අද ධර්මයේ කියලා බුදුහාමසන්ගේ අරගත්ත ටික තමයි ඔය සුත්තමේ ඥානේ වශයෙන් ගේන්නේ. ඒ නිසා අපි ඒකට නිතරම දිවි යුතු ඒ ගෞරවය දෙන්නේ. සුත්තමේ ඥාන ඕනේ නැහැ පැත්තකට කරන්න යන්නත් එපා. එනිසා සුත්තමේ ඥාන ලැබුණොත් නිකම්ම නිවන් ලැබෙනවා කියලා හිතනවත් නරකයි. අවශ්‍ය ප්‍රමාණයට සුත්තමේ ඥානේ අපි පාවිච්චි කරා. ඒ භාවිත කරාට පස්සේ ඒ පුද්ගලයාට හම්බෙන ප්‍රතිලාභය නිවන නොවුනට නිවනට බොහොම සමාන ගතියක් පෙන්වන නිවනේ සුවඳ වදිනවා. ඒකට නිදර්ශන සූත්‍රයක් වශයෙන් ගත්තොත් ඔය අඟුතුනිකා ඒකක නිපාතයේ සඳහන් වෙලා තියෙනවා වටිනා සූත්‍රයක් අලු දෙකකට පබස්සන මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිතේ උපක්ඛලිතං විද්‍යාඥ ප්‍රකාශ කරන මහණෙනි හිත ස්වභාවයෙන්ම ප්‍රබාසරයි. අපැසර මිදම් බික්කවේ චිත්ත. මහණෙනි හිත ප්‍රබාසරයි. ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨ මේක පිට විතරක් මේ කුණු කච්චල් බැඳිලා තියෙනවා. රිපර්ණ වෙච්ච පිත්තල භාණ්ඩයක් වගේ මලකට බැඳිලා තියෙනවා. හැබැයි ඇතුලේ තඹ හොඳ පිත්තල තියෙන්නේ මැද්දොත් එහෙම බොහෝම පාට. නමුත් මේ කර පිටින් ආපු මලකඩ නිසා, කච්චල නිසා ඒකේ ඔපේ නැතිලා තියෙනවා. තං අසුතෝතෝ පුතජනෝ නප්පජානාති. මේ බව අසුවිරුතං නැති පුතජනය දන්නේ නැහැ. තස්ස අසුතෝතෝ පුතජනස්ස සමාධි භාවනා නැතිටි වදාන. එහෙම කෙනාට කවදාකවත් භාවනා හරියන්නේ නැහැ කියලා කියනවා. මොකද මේ මනුස්සයා දකින්නේ පිටින් තියෙන කච්චලක විතරයි. එයාට වෙන්නේ හැම කෙනෙක් හැම භාණ්ඩයක්ම මලකඩ බැඳිලා. එයාට වෙන්නේ භාණ්ඩය කියන්නේ මලකඩයක් කියලා. නමුත් හිතන්න දන්නේ නැහැ, අහලා නැහැ. මේකේ පුංචි සිවියක විතරයි මලකඩේ තියෙන්නේ. ඇතුලේ විශාල දඹ රත්තරණක් මේකේ තියෙන කෙනක අහලා නැත්නම් හරියට පේන්නේ භාජනයක් නෙමෙයි මලකඩ තත්වයක් විතරයි. ඒ උදේනට කවදාකවත් භාවනාව හරියන්නේ නැහැ. කිසි සංඥාවක් එන්නේ නැහැ. ඉදිරිය පිළිබඳ අදිෂ්ඨාන ශක්තියක් එන්නේ නැහැ. චිත්ත ශක්තියක් එන්නේ නැහැ. දරා සිටීමේ ශක්තියක් නැහැ. ජීවිතානික හරියට නිවන පැත්තකට විසිකොල්ල අල්ලලා දැම්මා වගේ කිසි කෙනෙකුට කරන්න බැරි. පත්‍යක් මේ පළවෙනි සූත්‍රයේ කිනෝට හිතන්නේ අසුතවත් පුතඥයාට කවදාකවත් ඇති සංඥාවක් එන්නේ නැහැ. මොකද බලන බලන එක නා කෙලසිලා ඉන්නේ. පිට තියෙන්නේ මලකඩේ. පිළිචින්නේ කච්චා පිළිචින්නේ කහට මඩ කහට එනිසා බලාපොරොත්තු තියන්නේ මේක සුද්ධ කරන්න පුළුවන් කියලා. නමුත් ඒ සූත්‍රයේ සර්වචන්නාංශයේ සුතේ ඇතිකිනාට වෙන මේ දර්ශනයේ සුතේ ඇතිකිනාට වෙන හැටි ඒත් එක්කම සඳහන් කරලා තියෙනවා. පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨා. ඒකෙනත් දන්නවා ඒකෙනා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මේ හිත ස්වභාවයෙන් ප්‍රභාසරයි. මේක පිට මලකඩක් විතරයි තියෙන්නේ. තාං සුතවා අරිය ශාවකෝ ජානාති. සුවිදෝ ඥානත්තා වූ කල්යාණ පුත්ජනේ ඒ බව දන්නවා. දැන් මගේ හිත දැන් මේ වෙලාවේ කුණු පේනවා. හැබැයි ඒක පුංචි සිවියක්. ඒක ඇතුලේ විශාල දඹරක් තරණක් තියෙනවා. මේ අවත ඉන්න කට්ටියගෙත් අඩුපාඩුකම් ගොඩාක් තියෙනවා. ඒ අඩුපාඩුව වැగిරෙන. නමුත් ඒක මේ කාර් එක දාලා තියෙන පේන්ට් එක වගේ එකක්. කොහොම මිලි මයික්‍රෝන ගානයි යෝග තියෙන්නේ. ඕක ඇතුලේ. ඇතුලට ගියොත් සම්පූර්ණ දබර රටන දෙන්නේගේ වෙනසක් නැති තරමටම හැම කෙනෙක් ගාව ගුණ කදම්බයක් කියනවා. ඒක සුතවත් අරිය ශ්‍රාවකයා දන්නා නිසා මේ මිනිස්යා මේ පිට තියෙන කුඩු කච්චලේ කඩා ගැනීම සඳහා පණේපා කියලා නටනවා. එහෙම කිනාට භාවනාව හරියනොයි කියලා කියනවා. අස්ස සුතවතු අරිය ශාවකස්ස සමාධ භාවනා අත්‍යීති වදා. ඉතින් එයාට මේ ඇතුළේ තියෙන ධමරත්තරණම සාක්ෂාත් කරගන්න ඕනේ. මගේ හැබැයි නිවහන්ට මම යන්න ඕනේ. මේ පිටින් කුණකච්චලේ නෙමෙයි මම මගේ කියා ගන්න ඕනේ. කීනොනම් කියන්න ඕනේ මේ ඇතුළේ තියෙන මනුස්සකමටයි. මම ඒකට යන්න ඕනේ. ඒ නිසා මම කොයි වෙලාවක හරි මේ පිටි තියෙන කුණ කපල මැදලා පිරිසිදු කරගන්න ඕනේ කියන කෙනාට භාවනා ආකියන. ඒ සඳහා මේ සමාධිය ඇතිකරන්න අවශ්‍ය කරනා වූ ජවය, හැකි සංඥාව, අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය ලැබෙන්නේ සුතේ. ඒක නොලැබුණොත් යාට manussකම ලැබුණට ඒ අර සීරි වාණිජ ජාතකයේ රත්තරම් භාණ්ඩයක් දීලා නෙමෙයි. ඒ අත්තම්මා ඒ වකදවලු පෙලෙන්දට කියන්නේ මේ දරුවා අඬනවා මේ මේ වාදිනේ තියන දත්වත් වලු දෙකක් දීපන් කියලා. ඉස්සලා ගියේ කක්ෂිකුට. කක්ෂිකුට පවුරු ගාලා දන්නේ ඇත්තටම රත්තරන් මේ කියන. මේ පිටින් අත්තම දන්නෙත් නෑ බැලුව කෙනෙකුට වෙන්නේ මල බැඳිච්ච වාදිනය. ඊට පස්සේ කියනවා මේ මල බැඳිච්ච මේ පස්ලෝ වාදින වලට කවුද රත්තරන් වලු මේ රිදී වලු දෙන්නේ? ඔන්නෝක තියන්න මං එන ගමන් කැඩිච්ච වති වුණොත් දෙන්නම් කියලා අරක පාචල් කරලා අත්තමට බය වුණාට පස්සේ ඉතින් අර දරුවා අඬනවා අත්තම කිව්වා මේ මේ මනුස්සයාට අඩු ගන්න මේ දරුවා අඬනකට පළල්ලක් දීලා යන්න බැරිද කියලා පැත්තකට වුණා. මත ඒත් එකම ආපු ශීරිවාණිජ ආයේ වලලු කියනකොට ආයෙ පොඩි එකක් නටන්න අඬන්න පටන් ගත්තා. ඊට පස්සේ අත්තම ආයෙත් ගෙනිහලා අර භාජනේ පෙන්න කිව්වා අනේ දරුවා මේ දරුවගේ අම්මත් නැහැ තාත්තත් නැමේ මම බලහන් ඉන්නේ ඉතින් සෙල්ලම් කරන වයසේ උට වලලු ඉල්ලනවා. මොම්බේ මේ ගිනාවට පස්සේ ඇවිස්සලා ඉන්නේ. ඒක නිසා මෙන්න මේක තියාගෙන මට වලු ටිකක් දීපන් මේ දරුවා ගන්න. හරියට කරන බවුරු කාල බලපුවම පිට අයින් කරන අර පිට ගෑවිලා තියෙන මලකඩේ අයින් කරනවා. ඒක පාරට දැක්ක මේක රත්තරන්. ඊට පස්සේ ගෝ අම්මේ ඔබ පිස්සු කතා කරනවාද මේක මේකට දෙන්න රත්තරන් මේ රිදී වලු මේ කතා වලු මලක නැති තරම්. මේක වටිනා රත්තරන්ක් කියලා. ඊට පස්සේ ගෝ ඒකෙන් කමන්නේ අනේ මේ දරුවට වලු දෙකක් දෙව නෑ නෑ වලු දෙකක් නෙවෙයි ඔබ දෙනවනම් මේක මම වලු පෙට්ටියම දෙනවයි කියලා වලු පෙට්ටිය දීලා. ඉතින් අර අසුතුත් පුතුජනේර කක්ෂපුටයා වගේ තමයි. එක්ක දන්නේ නැහැ එහෙම නැත්නම් වෙන කහටක් හිතේ තියෙන නිසා අම්මට හේතු ගන්නනවා මේක දිරච්ච භාණ්ඩයක් කියලා. උස්කාච්ච දැලිබැලිච්ච භාණ්ඩයක් කියලා. නමුත් මේ සේරි භාණ්ඩ පිළිගන්නවා මේක රත්තරන් මේ පිට ලෙල්ලි මලකට දිගුණට ගොඩක් කල දුම්මැස්සේ විල දුම්බැදිලා දමරත්තරණක් කියලා පිළිගන්න නිසා වහාම වෙලඳාම කරගෙන අර බාණ්ඩේ අරගෙන යනවා. ඉතින් අපි කක්ෂපොට වෙනවද එහෙම නැත්නම් සීරි වාණිජ වෙනවද කියන එක සීලවිසුද්ධියේදීත් අපිට තීන්දුව වෙනවා. චිත්තවිසුද්ධියේදීත් තීන්දුව වෙනවා. ධිට්ඨිවිසුද්ධියේදීත් තීන්දුව වෙනවා. හැම තැනකදීම අසුවිරු ඥාන ඇති කෙනා දන්නව කොච්චර භාවනාව වැටුණත් කොච්චර භාවනාව කැඩුණත් කොච්චර භාවනාවේ අසාර්ථක වුණත් මේ ප්‍රයත්නයම අතිමානුෂිකයි කියලා. භාවනා කරන ප්‍රයත්නයම මානුෂිකත්වයේ ඉක්මවල ගියන. ඒ මොකද තමන් යන්න හදන්නේ මේ ඇතුළේ තියෙන දඹරත්තරන්ට. මෙහෙම නැතුව මේ මැජික් බලන්නවක්වත් අහසෙන් යන්නවක්වත් කොඩි දාන්නවක්වත් අඳහර පාන්නවක්වත් අනුන්ට භාවනාව ගන්නවක් නෙවෙයි. මේ පිට තියෙන මලකට ටික හුරුනද ඒකත් ඔක්කොම භාජනේ සූත්‍ර වෙනකන් හුරන්න ඕනේ මේක රත්තරන් කියලා දැනගන්න බනමට පොඩ්ඩක් හුරපොගම එන විශ්වාසය එන චිත්ත ශක්තිය එනේ අදිෂ්ඨාන ශක්තිය නිවන් දැක්කා වගේමයි. භාණ්ඩ රත්තරන් බව දන්නොත් තාම මලකට හැබැයි එක පොල කත ගාලා බලලා කෝ නීති කට්ටකින් හුරලා බලලා බේද තියෙනවා මේක රත්තරන් කියලා. ඊට පස්සේ මේ මිනිසයාට ආයේ ඔබ මුළු එකම මන්දිරකම් ඕන වෙන්නේ නැහැ. අන්නේ වගේ මේ විශාල මේ අභ්‍යන්තරයේ තියෙන මේ ಗುಣ කදම්බය ඉස්ලාම අපි වැඩේට බහින්නේ සුතමේ ඥානයි. හැබැයි ඒ වෙලාවෙදී හරි කමන්නේ නැහැ. සුතමේ ඥානය ඇති කෙනා මේ මම යන්න හදන්නේ මේ මාන්නක්කාරකම වඩන්න, මම මේ යන්න හදන්නේ මම ආයනය වඩන්න, නැත්තම් මේ මම හදන්නේ මේකට මේ ආස කරන්න කියලා අර තණ්හාමාන දිටුලින් බැඳී ගත්තා නම් ඒ සුත්තමේ ඥානෙමුත් මේ මිනිස්සයා යොදවන්නේ කෑදරකමටමයි නිහතමානීකමට නෙමෙයි. ඒක නිසා සුත්තමේ ඥානෙ අපිට අවශ්‍යයි. සර්වචනසේ සඳහන් කළා කියනවා ද්වේමේ භික්ඛවේ පච්චයා සම්මා දිට්ඨියා උප්පාදා කතමේ දුවේ පරතෝච ගෝසෝ අජත්තන් යෝනිසෝ මනිස්කාර. මහණෙනි කෙනෙකුට ධම්මාදිත්‍ය ඇති වෙන්න කාරණා දෙකක් තියෙන බට මට මගේ සර්වඥතා ඥාණයට වැටෙනවා. එකක් තමයි පරතෝ ගෝෂේ. අනුංගෙට එහුම් කදී. පරතෝ ගෝෂ කියන හරි ලස්සන වචනයක්. අනුංගෙන් ලැබෙන ගෝසාව. දැන් අනුන්ට එහුම් කන්දී. දෙක අජත්ත යෝනිසෝ මනිස්කාර. ඇතුළත තමන්ගේ යෝනිසෝ මනිස්කාරය තියෙන. නෝනි සලකා බලන ගතිය විප්ලවීය කල්පනා කරන්න පුළුවන් ගතිය සම්ප්‍රදාය දෙගැති නොවන ගතිය ඒ ටික තියෙද්දි හොඳ ධර්මය වුණා නම් ඒ අවුරුදු 2600 කට ඉඳලා සතුවචනාංශිකේ සූමුක දේශනාව ඇහුවත් අද පොතක් පතක තියෙන කල්පත්‍ති රෝග තියෙන බණක් ඇහුවත් කියෙව්වත් එකම හැබෑ වෙනස සිද්ධ වෙනවා. ඒකට අර උඩින් එන පිටින් එන පරතෝගෝෂයට ඇතුලෙන් යන යෝනිසෝ මනසිකාරය දෙක පුරුද්ද ගන්න. පුරුද්ද ගත්ත ගමන් ඒ පුද්ගලයාට හම්බෙන වෙනස තමයි නිවන් දැක්කා වගේ. නිවන් දැක්කා වගේ තේරෙනවා සාක්ෂාත් කළ හැකි සාක්ෂාත් කළ පුද්ගලෝ ඉන්නවා මේක කරපු ශාසනයක අපි වැඩ කරන්නේ දැනටමයි ළඟ නැතුනට මම කාද හරි කරන්නේ. ප්‍රජල්ජී උපසම්බදාට කියන හැමදාම පඬිසුමනස් කියනවා සංසාර විස වෘක්ෂස්ය. ද්වේ ප්‍රලා ද්වේ මෘතා අලා මෘතානිව. මේ සංසාරේ නැමැති විස වෘක්ෂයේ අමෘත බල දෙකම දෙකයි තියෙන අනික ඔක්කොම විස. එකක් තමයි ධර්මයේ කෙලින්ම ස්පර්ශකදී. නැත්නම් නිවන් දකින්නේ. අනිත් එක තමයි එවැනි කෙනෙක්ගේ වචන අහනකොට සත්පුරුෂ සංසේවණිය හරහා මේක මටත් කළ හැකි මගේ හිතත් නිවන් දැකලා තියෙන්නේ මට මේකට යන්න පුළුවන් කියලා ඒ විශ්වසනීය වචන. නිවන් කෙරෙහිම නිවන් දකින්න ගන්න බොහොම සුළුයි. නමුත් ඒ විශ්වසනීය වචනේ ඇහෙනකොට විශාල පිරිසක් මේකට සැදී පැහැදී උරදීලායිදී කටයුතු කරනවා. ඒකත් නිවන වගේම. ඒ නිසා සුතමි ඥානේ මේ ශාසනේ සෑහෙන සේවාවක් කරනවා. ඒ නිසා හැමදාම තමයි මතක තියාගන්න ඕනේ මේ භාවනා කරනකොට තමන්ගේ භාවනාවට අදාළ යම් ධර්ම කොටසක් යම් දෘෂ්ටියක්. දෘෂ්ටි කියන්නේ හොඳ දැක්මක්. මොනවා ලැබුණත් ඒක දෙතුන් සැරයක් අහලා ඒක වඩා හිතේ ධාරණය කරගන්න. හාමුදුර කෙනෙක් බොහොම අමාරුවෙන් වීදම් කරලා තමන්ගේ වයස නිසා සලකලා කෙනෙක් සක්මණක් හදලා දුන්නා. ඒ සක්මණ හදලා තියෙන්නේ පොළොවෙන් උසට වේදිකාවක් සකස් කරලා. බුදුමෙණන් කාර්ය ප්‍රසිද්ධයි දී වලින් ගහලා තියෙනවා. ලංකාවේ සමාහට කරනවා. ඇත්තටම ඔය පැරණි හිටපු ලොකු ස්වාමීන් වහන්සේලාට පොළොව මට්ටමෙන් උස් කරලා හදලා තියෙන ඔය ප්‍රමේය වාතවලටයි වෙන අනෙකුත් සත්ව සර්පගේ කරදර නිසා. ඉතින් එහෙම ඉන්නවද මේ ස්වාමීන් හැමදාම දැහැටි වළඳන ගමන් නැත්තම් දත් මදින ගමන් ඉතින් සක්මන් කරනවා. සක්මන් කළා දැහැටි වළඳලා ඉවරලා යහපැත්තේ කවුදින් දැහැට්ට විසි කරනවා. දැහැට්ට කියන්නේ අඟල් 4ටත් 8ටත් අතර දිග මේ බොම්බ කෝටුවක්. ඉතින් අවුරුදු ගාණක් මෙහෙම කර කර ඉඳලා එක දවසක් හාමුදුරුවෝ පිටපැත්තෙන් ගිහිල්ලා කියනවා කුටි සුද්ධ කරන්න ගිහිල්ලා බලනකොට කන්දක් තිබුණලු දැහැටි. ආම්බුවේ හිටවල එක දවසකට මේ අඟල් 4ක 6ක 10ක 20 කරලා මෙච්චර කාලයක් ඇතුළත මේ තරම් කන්දක් හැදුනා නම් මම එක දවසකට 10ටි දණ්ඩක් තරම් ප්‍රමාණය කටපාඩම් කරා නම් මම අද ත්‍රිපිටක ධාරී. දෙයගුණන්ත හම්බු කෙනෙක්. ඊට පස්සේ ගෝලයන් කිව්වලු උඹලට කොච්චර වැඩ තිබ්බත් දවසට අඩු ගානේ 10ටි දණ්ඩක් ප්‍රමාණය කටපාඩම් කරපළයි. ඒ කියන්නේ පෙලක් A4 paper එකේ භාගයක එක පෙලක් කටපාඩම් කරනවා. බුදුමහාකාර එකතුවක් වෙන්න පටන් ගන්නවා. ඒක තමන්වත් හිතා ගන්න බෑ. මොනම තාලෙකින්වත් හිතා ගන්න බෑ. හැබැයි ඒක එකතු කරන්නේ මාන්නකාරකමද? කද්දන්නකම නැන්දේ තමන්ව වැඩිච්ච දේ, තමන්ට ප්‍රයෝජන වෙච්ච දේ, තමන්ට හිතට වදින දේ මෙලට එකතු කරන්න පටන් අරගත්තාට පස්සේ ඒකේ ගුණයක් වෙන්න පටන් ගන්නවා. ඒක එක පැත්තකින් වැඩෙන අතර ඒ ගුණය භාවනාවකදී අපි ආස්වාද ප්‍රසවාස භාවනා කරන වෙලාවක මුදුවට සාංශුද්ධව ආස්වාසිත මූණ දීලා ප්‍රසවාසිත මූණ දීලා කටයුතු කරන වෙලාවක ඒ බාධක නීවරණ ධර්ම දුරින් දුරවන් වෙලා අපිට හිත එන එන ආස්වාසිත එන එන ප්‍රසවාසිත යෙදෙනකොට ඒ කෙනාට අසුවිරු ඥානයක් තිබුණා නම් මේ සෑම ආස්වාසිකම මේ සෑම ප්‍රස්වාසික වෙනකම් මේ පුංචි සංසිද්ධියක නැත්නම් සංසිද්ධි පුංචක අඩු ගාණ දෙකක හැපිල්ලක් තියෙනවා කියන එක. මේක සංකතයක් බව. මේක කන්දක් සමූහයක් බව. ස්කන්ධය කියලා කියන්නේ සිංහලෙන් කන්ද කියන එක තමයි. ඔකට තමයි කය කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. මේක ඒකකයක් නෙවෙයි මේක ඇතුලේ ගොඩක් තියෙනවා කියන එක විතරයි පල්ලවෙන්නීම දස යුතු දෙය. මේක අහලා තිබුණා නම් ඒ ආස්වාචේදීහා බලනකොට යාට හොඳට බෞද්ධ ඥානීය මූකරල ගියා නම් ආස්වාසයේ තියෙන සීතල බවත් ප්‍රස්වාසයේ තියෙන උණුසුම් බවත් දෙක වෙන්කොට දැනගන්නකොට ආස්වාසයේ සීතල බව ආස්වාසයේ තියෙන සීතල බව වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන ගුණයක් රූපාකාරයක් ප්‍රස්වාසවාතයේ තියෙන උණුසුම් බව තීජෝ ධාතුව නිරූපණය කරන ගරු ලක්ෂණ සීතල බව කියන්නේ ලහු ලක්ෂණ මේ රූප ධර්ම දෙකක් නැත්නම් එකම රූප ධර්මයේ තීජෝ ධාතුවේ මේ කරු ලක්ෂණය මේ ලව් ලක්ෂණය ඊට පස්සේ මේ දෙක වෙන්කොට හඳුනා ගන්න ගතිය නාම ධර්ම. උණුසුම කියන්නේ සීතල නෙවෙයි කියලා දන්න එක. සීතල කියන්නේ උණුසුම නෙවෙයි කියලා දන්න එක. ඒ නිසා මේ උණුසුම සිසිලස දක්වන තීජෝ ධාතුව උණුසුමෙන් සීතලේ වෙන්කොට හඳුනා ගන්න නාම ධාතුව නාම ධර්මය දෙකම නැත්තම් දෙකම එකිනෙකට උදව් කරේ නැත්නම් ආස්වාසයක් පිසුද දැක ගන්න පුළුවන් කමක් නැහැ. ප්‍රසවාසයක් වෙන පිසුද දැක ගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා ඒ දෙක හොඳට පිසුදව දැක ගන්න ආකාරයට භාවනා කරපු වෙලාවක මේකේ ධාතු වල රූපාකාරයේ වෙනස්කම් වර්ගයක් තියෙනවා. ඒ වෙනස වෙන්කොට දැනගන්නා ඥානයක් නාම දශෙන් තිනවා කියන එක එන හුස්මේ එන ආස්වාසි ප්‍රස්වාසි වෙන්කර දැන ගන්න පුළුවන් නම් ඒ මාංශයට දිගින් දිගටම ඕනෙම සංසිද්ධික තියෙන නාම කොටස රූප කොටස වෙන්කොට හඳුනා ගන්න ගතිය ඉතින් ටිකකට නාම රූප ධර්ම ඥාන රූප පරිච්ඡේද ඥාන වශයෙන් වැඩෙන්න කවදාක ස්වයං දුව මේක තේරෙන්නේ නැහැ මේක බුදුහාමුදුරු කියපුදී අහලා තියෙන්න ඕනේ අහලා බලන්න ඕනේ බහනක් බලනකොට පිරිසිදුකම එන්න එනකොට තමයි මේ සුත්තමේ ඥානය ඇවිල්ලා හරියටම ප්‍රත්‍යක්ෂ ඥානයත් එකතු වෙලා මෙතන මේ සමූහයක වැඩක් අඩු ගන්න දෙකක වැඩක් කියන එක තේරුම් ගන්න පුළුවන් නම් සක්මන් කරනකොටත් පොළවේ තියෙන තද ගතිය හෝ මෙලෙක් ගතිය හෝ රස්නිය හෝ සීතල හෝ කියන්නේ රූප ධර්ම. ඒක මේ කකුලට මේක වෙනස් ඉස්සල පියවරට මේක වෙනස් කියලා වෙන්කොට හඳුනා ගන්න ගතිය නාමදා. සක්මන් කරනකොට මේ රූප කොටස් මේ වනාම කොටස් කියලා මෙවැනි දෙකක ගැටුමකින් දරව අත්දැකීමක් කියලා ලෝකේ නෑ සංසිද්ධියක් කියලා දෙයක් නෑ සංසිද්ධියක් තියෙනවනම් මේ විදිහට නාම රූප දෙකක් තියෙනවා. එතකොට යනකොට එනකොට කනකොට බොනකොට යමක් අත්දකින්නනම් අත්දකින හැම තැනකදීම රූප ධර්ම කොටාශයක් සහ ඒ කොටාශයේ අනිත්‍යක නෙවෙයි මේකමයි කියලා වෙන්කොට හඳුනා ගන්න ගතිය තියෙනවා. මේ දෙක සංසුද්ධිය ඉඳ පටන් අරගත්තට පස්සේ නාම රූප පරිච්ඡේ ඥානෙ දින ඉඳගෙන ඉන්න පරියන්ක විතරක් නෙවෙයි ධක්මනේ තියෙන්නේ. ඉඳගෙන ධක්මනේ විතරක් නෙවෙයි ඉඳින ද වැඩ කොටකට තියෙනවා කියලා අර දිගින් දිගට වඩ සුත්තමේ ඥානෙ එයාට ඉදිරියට යන අත්‍යක් බාටපත් වෙනවා. ඒක සරුවච්චනාචේ සහතික කරනවා අසු විරු ඥානෙ නැත්තම් කොච්චර භාවනා කරා මේ භාවනා කරන්නේ ආස්වාස්වාස්වාස්යෙන් මෙනේ කරන්නේ ඒක බලාගන්නේ මේක මේ නාම රූප දෙක වෙන් කරගන්නට කියන හැඟීමවත් කවදාක තමන්ගින් නම් පහළ වෙන්නේ නැහැ කියන අහලම තියෙනවා. එහුවත් දරා ගන්න බැරි නම් අසුදී ධාරණ ශක්තිය නැත්තම් ඒකණින් අහුවල මේකණින් ගියා නම් භාවනාවේ උදව් වෙන්නේ ඉතින් නිසා මේ සුත්තමේ ඥානෙ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය දේට සම්බන්ධ වීම ජීවිතේ බුදුම විදිහට අලුත් කරනවා. භවනා ඒ වාගේම ජවනිකාවෙන් ජවනිකාවට දියුණු කළ දෙයක්. ඒ වුණාට මේ ආශාසෙ මේ ප්‍රාශාසෙ ආශාසෙ මේ භෞතික ස්වභාවික ලක්ෂණ තියෙන ප්‍රාශාසෙ මේ ස්වභාවික ලක්ෂණ තියෙනවා කියලා එන ආශාසෙට අලුතෙන්ම එන නැවුම් සුපිරිසිදු පවිත්‍ර පිවිතුරු මේ ආශාසයක් ඉන්නේ අනේ ඒ ආශාසිතම ඉස්සලා ආශාසරත් වැඩිය සාදර වෙන්න ඕනේ ඉස්සලා ආශාසෙ තිබුණු ලකුණු වලටත් වැඩිය මේකේ මම ලකුණු පිරිසුදු කරලා පිරිසිඳලා දැක ගන්න ඕනේ කියනකොට අර ඉස්සලා තිබුණට වැඩිය නාම රූප පරිච්ඡේදයන් එන්නේ විෂද වෙන්න පටන් ගන්නවා විවිධාංගීකරණය වෙන්න පටන් ගන්නවා විචිත්‍ර වෙන්න පටන් ගන්නවා. මේ විදිහට සංසිද්ධියක මේ නාම කොටස රූප කොටස වෙන් කරලා දන්න ගතිය එනේන සංසිද්ධිය දැකගෙන යනවා නම් සරුවචන්නා සරුවචන්නාසේ ක කාටවත් බැරුව තමන් වහන්සේ විතරස්ස යම්බෝ ඥාණයෙන් දැක්කත් ගයක් තමයි ඕනම සංසිද්ධියක් තියා ඒකම නැවත නැවත ඉන්න බලන්න පටන් අරගත්තොත් යෝගාවචරය කවදා හරි තේරුම් ගන්නවා සංසිද්ධිය සාමාන්‍ය මනසට වැටෙන්නේ සංසිද්ධිය උග්‍රම ගොරෝසුම රළුම අවස්ථාවේ පමණයි ඒ බවට පත් වෙනකම් පෙරහැර හැදීගෙන එන එක පේන්නේ නැහැ පෙරහැර හැදිච්ච එක විතරයි පේන්නේ. නමුත් නැවත නැවත බලනකොට චිත්ත නියාමයක් තියෙනවා. මේක හටගන්න හැටි, මේ ගොරෝසු වෙන්න ඉස්සලා තිබුණ තත්ත්වේ. ප්‍රකට වෙන්න ඉස්සලා තිබුණ තත්ත්වෙට හිත යනවා කියන එක සුත්තමේ ඥාණයෙම මෙහෙවිය යුතුමයි. එතකොට අවුරුදු ගණනක් ආනාපාන භාවනා කෙරුවත් එනේන එක බල බල හිටියත් මේ ආශ්වාසයේ මෙච්චර ගොරෝසු වෙන්න ඉස්සලා කොහෙන්දද මේක ආවේ කොහොමද මේක පෙළ ගැහිලා ආවේ කියන එකට මෙහෙවීමක් යොමුවක් ගුණයක් සුත්තමේ ඥානය හරහා නොදුන්නොත් ඒ පච්චේ පරිකා ඥානෙ වැඩෙන්නේ නැහැ. එනිසා අපි කියන හොඳට ආනාපාන කී කරුණාට පස්සේ ආනාපානයේ මුල මැදක බලන්නේ අත්‍යවම කරන්නේ මැද දැකලා මැද ඉඳලා මුලට යන්නේ. මෙන්න මෙතෙන්ට අනකන් සුතුමේ ඥානෙ පුදුමාකාර උදව්වක් කරනවා. ඒ කියන්නේ සුතුමේ ඥානෙ මේ එනේනදී මේ විදිහට මෙහෙවල්ල ඕන. මෙහෙवला සුදුසු විදිහට ඒ සංසිද්ධිය විදහා දැක්කා. ඊට පස්සේ තරුවචනanse සඳහන් කරනවා ඊට පස්සේ සුතුමේ ඥානෙ ඕනේ නෑ. යම් කිසි කෙනෙක් සංසිද්ධියක මැදයි මුලයි දෙක දැක්කනම් අනිවාර්යයෙන් මේ පුද්ගලයා අග දකින්නවා කියන එක ස්වයං සිද්ධයි. ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. එතනදී මේ සසුමේ ඥානෙ බිම තියන්නත් ඕන. ඉතිගන්න බලන්න යන දෙයක් නෑ. බලන්න යන තියෙන්නේ ගොරෝසු තැනෙලා ඇති වෙන හැට පටන් ගන්න හැටි. මුල නිදානේ බලන පැත්තට මෙහෙවන්න ඕනේ. මෙහෙවඩ පස්සේ ඉබේම තියෙන. ඒ වගේ හට ගන්නා වූ ලාමක තැන දැක්කනම් ගොරෝසු තැන ඉවරනට පස්සේ ස්වභාවයෙන් මේක අග දකින්න තැනට යනවා කියන එක ස්වයං සිද්ධ වෙනවා ධර්ම න්‍යායක් අනුව සිද්ධ වෙනවා ආන්නේ වෙනකොට දැන් ඉතින් භාවනාට යන්න දෙන්න ඕනේ ඊට පස්සේ සුතුමි ඥානෙ පැත්තකට සුතුමි ඥානෙ පැත්තකට කළා සද්ධා සතියේට ප්‍රඥාවට අල්ලලා දෙන්න ගියාට පස්සේ ආනිත් දවසේ භාවනා කරනවා කියලා හිතමු අනිත් දවසේ එතන ඉඳලා බෑ අනිත් දවසේ ආයෙත් නොදන්නා කෙනෙක් වාගේ ආශස් ප්‍රසවාසී ගුරුසු තනින් හරි අල්ලා ගන්න පුරුදු වෙන්න. ඒකත් ආශස්යෙන් ප්‍රසවාසයේ වෙන් කරන්න ඇති වෙනස්කම් දැකීමෙන් ඉතින් අර ආයනු පාඩම යන්න ඕනේ. ඉතින් කී කරුණාට පස්සේ මුලට අදින්න ඕනේ. හට ගන්න තැනට. ආහනේම කරන ගියාට පස්සේ ගැම්ම කෑවට පස්සේ මුල මැද හරහා අග දක්වාම යන්නේකට එනකොට හිමීට අන්න ඊයේ ඉන්න තැනට මම අදත් ඇවිල්ලා ඉන්නවා මෙතනින් යහට භවනාට යන්න දෙන්න ඕනේ කියලා. ඉතින් එහාට සොත්තමේ ඥානෙ මෙහෙවන්න ගියොත් අවුලක් ඇති වෙන්නේ ඉඳී. එතෙන්ද එනකන් සොත්තමේ ඥානෙ පාවිච්චි කිරීමත් ඉතින් එහාට අවශ්‍යතාවයක් උනොත් විතරක් වැඩ ගන්න යන්න දෙනවා කියන එකත් ඒකත් සොත්තමේ ඥානය. ඒක හරියට කියනවා නම් කන්දක් අදින වාහනේ දැන් ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාන්න ඕනේ කියන එක මොන පොතකවත් කියලා දෙන්න බෑ. දෙන්නේ නැත්තම් වෙන්නේ මොකද්ද? මුළු කන්දම ෆස්ට් එකේ ගියාම දැහැන පෙට්‍රල් පිච්චෙන. එන්ජින් එක රත් වෙනවා. කන්ද නැගිනකොට නම් අපේ ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකේ දාන්න වෙන්නේ සෙකන්ඩ් එකේ ඉඳලා ෆස්ට් එකට දාන්න වෙන්නේ. ආන්නේ ඒ වගේ අවශ්‍ය තැන්ද මේ ගියර් එක මාරු කරනවා කියන එක සුත්තමේ ඥානදී සර්වචනාංශයේ වෙන කිසිම සාස්ත්‍රුන් වහන්සේ කෙනෙකුට වැඩි තාමත්ම ප්‍රඥාමින් තාමත්ම කරුණාවෙන් මේ ලිඛිතව තියෙනවා. ඒක කවදාකවත් ඉස්කෝලේ පොතක නැහැ. කවදාකවත් ලෝකායත විශේෂක නැහැ. අන්නේ සුතුමේ ඥානෙ තමයි සුතුමේ ඥානෙ කියන්නේ. කොහොම තියෙන જાති නෙවෙයි. ආන්නේම කරගෙන යනවා එතන සුතුමේ ඥානෙ ආයෝජනයක් වෙනවා. ආයෝජනය වෙලා යා තේරුම් ගන්නවා මේ සුතුමේ ඥානෙ කියන උපකරණයක් මෙතෙන් යනකම් පාවිච්චි කරන්න ඕන මෙතනින් පස්සේ භාවනාවට යන්න දෙන්න ඕන කියලා. යන්න හදනකොට තේරෙන පටන් අර ගන්නවා මේක තමන් කවදා හරි අවබෝධ කරගත්තයි කියලා හිතමු. වාහනේ හප්පගෙන හරි ගමන් නැහැ කවදා හරි ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට ගියර් දැම්මට පස්සේ මේක තව කෙනෙකුට කියලා දෙන්න ගිය දවසේ පුදුමාකාර අමාරුවක වැටෙනවා. කිසිම කෙනෙකුගේ මනස මේ විදිහට සුතමේ ඥානෙ කොතෙක් දුරට ගෙනියන්න ඕනද කොතෙන් දුරට හරන්න ඕනද කියන එක කවමදාකවත් හැඩ ගැහිලා නැහැ. හැඩ ගහලම ගන්න ඕන. හැඩ ගැව්වේ නැත්නම් ඉතින් ගමනක් නැහැ. ඉතින් ඒ නිසා සර්වඥාන්සේ කියන පඤ්ඤාවත්තසයන් ධම්මෝ නායම්පඤ්ඤෝ දුප්පඤ්ඤස. මහණනි මේ ධර්මයේ ප්‍රඥාවන්තයාට පමණයි. දුෂ්ප්‍රඥාට බෑ. සුතමේ ඥානෙ කියන එක ලෙක්චර් කරන විදිහට කවදාකවත් කරන්න බෑ. මොකද ඒ අවශ්‍ය තැන් ටික බිම දාන්න දන්නේ. සුතමේ ඥානෙ නැති කෙනාටත් බෑ. මොකද පටන් ගන්න දන්නේ. ඒසම මෙතෙන් යනක යන්න එතෙන් මේක බිම තියන්න ඕනේ කියන කාරණාව අපි ලක්ෂ කෝටි වාරයක් කරන්න වෙයි. හරි අදම ගන්න. අන්න ඒක උඩ කාරණා දෙකට යනවා. තව කෙනෙකුට තමන්ගේ දරුවෙකුට ඕකී කරපින්කොට මේක කියලා දෙන්න ගියාම කොච්චර කරලා පෙන්නුවත් කොච්චර කිව්වත් දහස්වර වරදී. හැබැයි ඒ දෙකම සර්වඥාන්සිකට පුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා. අවුරුදු 2600කට ඉස්සලා කියපු දේ උන්වහන්සේ කොහොම හරි මන් දක්වම සාමයේ sannivedanaya කරලා තියෙනවා. සර්වඥාන්සේ ඊට පස්සේ හිටපු ඒ ආචාර්යයන් වහන්සේලා පණ එපා කියලා කවදාකවත් එහෙස නොබලා කියලා දෙන කෙනාගේ ජාතියක් ජම්මයක් සලකන්නේ නැතුව ලක්ෂ වාරයක් වරදිටි විශේෂණ බල කියලා දීලා 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 කොහොමද එකෙකුට මේක පොරව. ඒකට ඊමන්සයට තේරෙනවා බුදුන් මේ මේක මහා විශාල භාර දුහරයක් අනන්තවත් සද්ධායෙන් වැඩ කරන කට්ටිය ඉන්නවා. නමුත් බොහොම කලාතුරකින් කලයක් තමයි උඩට හැදලා තියෙන්නේ. අනිත් ඔක්කොම මුලින් නාවු කලක්. කොච්චර වැක්කිරුවත් දෙපැත්තෙන් වැක්කිරනම නිසා ඇතුළට යන්නේ. ඒකට කර්ම බලපානවා, රුචි අරුචිකම් බලපානවා, පෞෂත්වයේ බලපානවා, කල්යාණ මිත්‍රාශ්‍රය බලපානවා, යෝනිසමනස්කාරය බලපන විශාල සාධක රාශියක් තියෙනවා. ඉතින් මේ සඳහා කළ හැකි එකම ක්‍රමය තමයි කොච්චරරි වරද්ද වරද්ද කරන්නේ. ඉතින් ඉංග්‍රීසියෙන් කියන්නේ ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් එක එච්චරමයි තියෙන්නේ. මොනම තාලකින්වත් කාටවත් මේක පෙත්තක් හදලා ඉන්ජෙක්ෂන් එකක් මාර්ගයෙන් ශල්‍ය කර්මයක් මාර්ගයෙන් සුභසින්දයක් මාර්ගයෙන් ආශිර්වාදයක් මාර්ගයෙන් මොන විදියෙන්වත් සංවිධානය කරන්න බෑ. එතැයි බෞද්ධ භාවය අංග සම්පූර්ණති ආංශික ක්‍රමයක් අපිට ඉතුරුලා තියෙන එකයි. ඒෂා නැවත නැවතත් අහන්න ඕනේ. ඒ නිසා ਸਰවඥාංශය සඳහන් කරලා තිනවා ධර්ම දේශනාවකට අහුම්කන් දීමේදී කෙනෙකුට ආනිසංස පහක් දේශනානි සංසප් පෙන්වනවා. අසුතං සුනාති සුතං පරියෝදපේති ඛංකං විතරති දිට්ඨිං උජ්ජු කරෝති චිත්ත මනස පශීතති. තමන් නෑසු විරු දේවල් අහන්න හම්බ වෙනවා. අසුතං සුනාති ඒක රිස්න අබුදු අම්මේ මේ කියන තාලෙට බැලුවොත් නම් මරණකම් ඉගෙන ගත්තත් මේක ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. මහා කන්දක් කියලා හැමදාම අහන්න අහන්න අලුත් දේවල් තියෙනවා. සුතම් පරියෝදපේචි තමයි මෙතෙක් ගොනු කරලා ධාර්ණය කරගත්ත දේවල් අතර ඒ මං හිතාගත්ත ක්‍රමේ හරි මේන්නේ මේ දෙක සම්බන්ධයි මේවා මෙහිමයි කියලා ඒවා පිළිබඳව පිරිසිදු කම يعني මේ ප්‍රස්ථාරය තේරෙන පටන් ගන්නවා. තමන්ගේ දැනුමට හැඩයක් දෙනවා, ව්‍යාකරණයක් දෙනවා, කොඳු වැඩ පළක් දෙනවා. සුතම් පරියෝද කංකං විතරදී එතකොට අරකතෝ මේකදෝ කියපෙව්වට ධර්ම සාකච්ඡාවේදී බනෝදී ඉබේම උත්තරය හම්බ වෙනවා. නෑ එතකොට තේරෙනවා මං අරක තේරුම් ගන්න තිබුණ වැරදි, මේක මං තේරුම් ගත්ත විදිහ හරි කියලා. අර සැක දේවල් සුතුමී ඥානයේ ශක්තිය නිසා දුරවන් වෙලා යනවා. දිට්ඨි උජ්ජු කරෝති එතකොට තමයි හිතාන හිතියන්නේ නිවන කියන්නේ මේ මේකක්, සතිය කියන්නේ මේ මේකක්, ඥානෝනාම රූප ප්‍රත්‍යඥානි මේ මේකක් කියලා යම් යම් අපි දෘෂ්ටිගතව හිතුව අදහස් ප්‍රත්‍යක්ෂ ඥානෙ එnde ende ende ඍජු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ චපල ගති නැති වෙලා දෘෂ්ටි ඍජු වෙන්න පටන් ගන්නවා. එතකොට චිත්ත මනස පසීදති මලක් පිපුණා වගේ කිරියක්ක් උතරගෙන ඉන්නා වගේ තමන්තුල පුදුමාකාර පිපිදීමක් එන්න පටන් අර ගන්නවා. කදාකවත් ලෝකායත විශේෂකින් හම්බෙන්නේ නැති ඇතුළතට පිපිදීමක් හරියට දැන් දඹරත්තරන් කිට්ටු කරනවා වගේ අර මලකට කපලා ඇක්චුලි කියන දඹරත්තරන කිත්තු කරනකොට චිත්තං ජම්බෝණ දස්සේව කෝතං හින්දුතු මරහතින් කියලා දඹරත්තරනක් වශයෙන් වන්නා වූ මේ හිත දකින්නකොට කවුරු නම් ඒකට නිඳා කරන්න සමත් වෙයිද? මේ හැම කෙනෙක්ම දන්නවනම් තමන්ගේ හිතවල මේ තා වටිනා මනුෂ්‍යකමක් තියෙනවා. දඹරත්තරනක් තියෙනවා. මේ පිටින් ආපු ආගන්තුක කෙලෙස නිසා අපි ගෑනු කියලා හඳුනගන්න හදනවා. අපි පිරිමි කියලා හඳුනා ගන්න හදනවා. අපි උගත් කියලා හඳුනා ගන්න හදනවා. අපි නූගත් කියලා හඳුනා ගන්න හදනවා. අපි ඉදිරියට යනවා කියලා හඳුනා ගන්නවා. පැත්තට යනවා කියලා හඳුනා ගන්නවා. මේක හඳුනාගත්තත් නැත්නම් තියෙන්නේ දඹ රත්තරනම තමයි. මේ හඳුනුම් කන් නිසායි ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ගැටු. ඉතින් මේ පරිප්පුව ගන්න නැතුව යන්න බෑ උතේ. ගැටුම හරහාම යන්න වෙයි. ගිහිල්ලා තීරුම් ගත දවසේ අනේ මේ හැම කෙනෙක්ම දන්නවනම් තමන්ගේ හිත තුළ බුදු කෙනෙක් වැඩ ඉන්නවයි කියලා. හැම කෙනෙකුටම නිවන දැනටමත් තියෙනවයි කියලා. අපි කවදාකවත් අර පිටි තියෙන ලෙල්ලේ තියෙන අකුසල් ධර්ම සමාදාන වෙන එකක් නැහැ. නමුත් එහෙම දෙයක් දකිනවනම් සමාදාන වෙන්න තියෙන එකම දේ පිටි තියෙන කහට ටික විතරයි. ජීවමාංශයට වෙන කියලා දෙන්නේ දැන් නැහැ. මොකද එයාට විශ්වාසයක් ඇතිල නැහැ. නැතුළු නබරත්තනක් තියෙනවා කියලා. මේ මනුස්සයාගේ දැන් මගේ ළඟත් නැහැ කියලා නේ කියන්නේ. දෙකම එකයි. තමයි ළඟ තියෙන අනිවාර්යම අනික් කෙනා ළඟ තියෙන ඒකේ අය කන්නඩිකෙන් මොන බල බා මොන පෙන්න වගේ දෙයක් උතන තියෙන්නේ. ඒ සාබෝධ එන්නේ 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 අනික් කෙනාගේ ගෞරවය මනුෂ්‍යකම හොඳට වැටෙන්න පටන් ගන්නවා. ඒ ඡයසුත්තේ හරහා විද්‍යා දදාති විනයක් කියන විදිහට විනය කරුක භාවයක් අනුන්ට ගෞරව කරන භාවය ඕනි තරම් එන්න පුළුවන්. ඒක ඇත්තටම සීමාකාරී සාධකක් නෙවෙයි. ඉස්සරහට දියුණු වෙනකොට ඒක ඕන තැනකට නමලා හදන්න පුළුවන් හොඳම ලෝහය තමයි රත්තරන්. ඒ කර්මන්නේ ලෝහයක් කියලා කියන්නේ මේක. ඕනේ කැටයක් කොටන්න පුළුවන්. ඉතාලම තුනීසි විට තලන්න පුළුවන් වෙන්නේ රත්තරන්. ඉතාලම පුංචි නූලට අඹන්න පුළුවන් වෙන්නේ රත්තරන්. අන්නේ වගේ තමන්ගේ හිත ඒ වැඩෙන්න වැඩෙන්න ඕනේ තැනකට ගැළපෙන විදිහට තුනී වෙන්න පුළුවන්. ඕනේ තරම් සියුම් කරන්න. ඒක නිකන් ශිල්ප කැටයක්. ඒ බව දන්නකම ඒ බවට සමාදර වෙන ගතිය සමාදන් වෙන ගතිය සුත්තමී ඥාණයෙන් හරි වෙලා තියෙනවා නම් සද්ධාවාරාවෝ ඒ මනසය තුළ බුදුමාකාර විවුර්තකමක් තියෙනවා බුදුමාකාර හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් එනවා ඒක නිකන් හරියට නිවන් ලැබුවු කෙනෙක්ගේ ලක්ෂණ ටිකක් වගේ ඉන්න පටන් ගන්නවා ඒක නිසා අපි කිරිකෝ කල්පනා කරත් නැත්නම් සාසනයේ වශයෙන් කල්පනා කරත් මේක වටිනා ගුණයක් හැබැයි ඒක මෙතෙක් දුරට උස්සගෙන යන්න ඕනේ මෙතෙන්දි මාරු කරන්න. මෙතෙ බිම තියන්න ඕනේ කියන කාරණාව දන්නේ නැත්නම් අපිට මේ ධර්මයට ඇති කෑදරකම නිසාම විලංගු වදිනවා. කිසිම ශාස්ත්‍රුන් වහන්සේනම නොකියපු විදිහට බුදුහාමුදුරුවෝ සඳහන් කළා කියනවා ධම්මෝ විවෝ භික්ඛවේ පහතබ්බා පගේව අධම්මෝ. මහණිත ඔබට මේ ධර්මයක් බිම දාන්න වෙනවා අධර්මය ගැන කුමන කතාවක්ද? මේ ධර්මයේ තියෙන ගංගෙන් එකට වෙන්න පහුරක් වශයෙන් විතක්කා. ගංගෙන් එකට උනාට පස්සේ කරේ තියාගෙන යන තියෙන එකක් නෙවෙයි. එකට වෙන්න පණ රැකලා දීපු මේ පහුර පවා වතුරේ පා කරලා හරියක් කමක් නැහැ කියලා කියනවා. ගොඩ බිමට ඇදලා දාලා ගියත් කමක් නැහැ කියලා කියනවා. උස්සගෙන ගියොත් අකතියි. එනිසා ඒ බහුසුත භාවය ලැබෙනකොට ඒ ධර්මයේ තියෙන ප්‍රායෝගික වටිනාකම එතෙන් දෙදෙන යොදන්න පුළුවන් ගැතිය දකින්නකොට මෙච්චරම ප්‍රායෝගික මිනිස්සේ බුදුහමතුතරම් මෙච්චරම ප්‍රායෝගික මිනිස්සේ කවම කවදාකවත් මානව ඉතිහාසයේ පහළ වෙලා නැහැ. ඒ කවදාකවත් කුප්ත ධර්මයක් නෙවෙයි. කවදාකවත් ඉතිං ඇවිල්ලා ආරූඪ වෙච්ච එකකුත් නෙවෙයි. ඕනම කෙනෙකුට තර්කයෙන් ළඟා වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. ඒක නිසා කිසිම ගුරු මුෂ්ටියක් හංගගත්ත දෙයක් නැහැ. නමුත් බුදුහාමුදුරෝ පුදුමාකාර ගුප්ත කෙනෙක් බවට පත් කරගෙන තියෙනවාද බෞද්ධයා. බුදුහාමුදුරෝ යදිනවා. බුදුහාමුදුර ළඟට ගිහලා අඬා වැටෙනවා. අනේ හා අනේ හාමුදුරනේ මට මේ බබෙක් හම්බ වෙන්නේ. අනේ කොහොම හරි කරන්න මට පිටරට යන්න හදලා දෙන්න. මට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. අනේ අනුකම්පා ගන්න බෝධි පුතා හදත් දෙන්න. අනේ අනේ මේ බුදුහාමුදුරන් කරගත්ත දේ මෙච්චර ලස්සනට මෙච්චර ලස්සනට මේ සුත්තුමේ හරා චින්තාමේ හරා භාවනාමේ හරා යන්න පාරක් හදලා දීලා තියෙද්දි ළඟට ගිහිල්ලා අඬා වැටෙනවා යාචන පූජන කරන්න පටන් අරගා නරක නෑ ලෝකේ ඉන්න වන්දිය පිළිවෙතු උත්තමයන්න් වහන්සේ ඒක පිළිබඳව කවදාකවත් සැකයි ගන්න යන්න එපා නාසියේ අරහයි දිව්‍යයන්ගේ මනුෂ්‍යයන්ගේ බඹුන්ගේ ඕනම පූජාවට අපි හරි. ඒ මොකක්කත් නිසා නෙවෙයි මාංශ පිවිතුරු නිසා.
අපිට වෙලා තියෙන්නේ මාත්තු නිසා. කලවම නිසා. කලවම් වුණත් වැඩි හරිය අපිට තියෙන්නේ දඹරත්. මේක සුත්තමේ මට්ටමින් හෝ කෙනෙක් අල්ලා ගත්තොත් එමෙච්චර බුදුම ආත්ම ශක්තියක් ඉන්න පටන් ගන්නවා. බුදුජානනා චේම කෙනාට ශාක්‍ය පුත්‍ර කියලා ආමන්ත්‍රණය කරනවා. ශාක්‍ය දීතා කියලා කියනවා. ශාක්‍ය පුත්‍ර ශාක්‍ය සිංහ මේ තත්ත්වයට ගියාම නම් බුදුහාමරෝ සුත්තවා අරිය ශාවකෝ කියනම සම්බන්ධ කරනවා. පසු කාලේ නාචාරිවරු මේකට කල්යාණ සත්පුරුෂ කියන නම පාවිච්චි කළා කියලා. එතනදී ලුණු ගෙඩියක් පතුරු ගන්නවා වගේ පොත්ත පොත්ත ගැලවෙනවා. යට එන්නේ එන්නේ සීන් දෙයක් ඉතුරු වෙනවා. ධාම පිරිසුදු ධාම පිවිතුරු රහපෙනින පිවිතුරුතකමකට යනවා. එෂා මේ හත් කාලවක සම්බන්ධව කියන මේ සුතය ගොඩ ගන්න කරේ ගහගෙන ඩිග්‍රී ඩිප්ලෝමා ලබන එකක් නෙවෙයි. ගෙවෙන එකක්. ලැබෙන්න ගෙවම් කරන එකක්. පිටියක නිසා ඔය අකෝයිනාස්තු මාත්‍ය කරපු අධ්‍යාපනයේ පිටුෘතේ හෝ ආශියාකරයේ තියෙන ඔය මන්ත්‍ර කටපාඩම් කරන නම්බුකාරල නම්බ ලැබෙන ලාභ සත්කාර ලැබෙන කතියෙදී ඒ සුතයම ඒ දැනුමම හරහා ඒ channel එකේම බුදුජනනාංශය යවනවා මේ අතහැර දැමීම ක්‍රමය. ඒ අතහැර දැමීම ක්‍රමය දෙන සුතයක් අතහැර දාන්න වෙනවා. ඒක තමයි මම හිතන ජීවිතය අපිට කරන්න තියෙන ලොකුම දාන. අපිට ආහාර පාන, ගෙවල් දොරවල්, යාන වාහන දන් දෙන එක එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ගෝක දිස්ථාන කිරුවොත් ඇක්සස් මස්ලේ දන් දෙන එකක් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඉතින් ගෝණන් මැරෙනකොට කොහොමද දෙන්න වෙනවන්නේ? අකමැත්තෙන් හිටියා ඉතින් කරන්න දෙයක් නැහැ නේ. ඉතින් ඇක්සස් මස්ලේ දීලා යන්න එපායි. නමුත් මරණ ජීවත් කැමති වෙයිද නැහැ මම මේ දන්න පොදිය. දැනු සම්භාරයේ හැලුනොත් එහෙම මොකද වෙන්නේ කියන්නේ. නමුත් බුදුහාම කියන මේක ආගන්තුකයි කිය. මේ දැනුම ආගන්තුක දෙයක්. ආවේනික දෙයක් නෙවෙයි, නයිසර්ගික දෙයක් නෙවෙයි. නයිසර්ගික දෙයට කවදාකවත් යන්න බෑ මේ ආගන්තුක දෙය කියලා. නමුත් ආගන්තුක දෙය නැතුවත් බෑ. ඒක තැනකට යනකම් ගෙනියන්න ඕනේ. කිනිතර වශයෙන් අහලලා කටයුත්ත කරනවා. මේක කියන්නේ උත්ප්‍රේරණය කියන වචනේ විද්‍යාවේ පාවිච්චි කරනවා. කැටලිටික් ඉෆෙක්ට් එක. ඒකේ කෘත්‍ය එතනදිල මෙතන කරනවා. මේ යෝර්නන් පස්සේ ආයෙ නේදෝ. කරන්නේ නැතුව කවදාකවත් ඒ වැඩේ වෙන්නේ නැහැ. නමුත් එතෙන්දී හලන්නේ නැතුව කවදාකවත් ඉදිරියට යන්නේ නැහැ. මේ තීන්දුව පිළිබඳ බුදුහමර වග වෙන්නේ නැහැ. එයා කියනවා එක එක කරාට කරලා බලන්න වෙන්නේ කියලා. ඒ නිසා භාවනා කරන කෙනෙක් විතර මම හිතන්නේ කවදාකවත් ලෝකේ මේ සුත්‍රමය ඥානේ ප්‍රායෝගිකත්වයට නැගෙන වෙන කිසිම කෙනෙක් ඒකින විද්‍යාඥයෙක්ක චින්තකයෙක්ක ප්‍රයෝගය නිර්මාණශීලීකෙක්ක කාටවත් අදැන භාවනා කරන එක නායක පාවිච්චි කරන්නේ මහා පුදුමාකාර විදිහට එන්නෙන්න ගිවන් කර කර එන්නෙන්න සුද්ධ කර කර එන්නෙන්න තියුණු කර කර ඉදිරියට ගෙන යන ගමනක් හැම දෙයකින්ම වෙන්නේ මේක තුනී වෙන එක මේක සියුම් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අද මේ වගේ දේශනාවක් කරනකොට බහුසුත පිරිසක් එක්ක කතා කරනකොට මේ වගේ වචන ටිකක් අරහ අපිට සංවේදනය කරන්න පුළුවන්. මම සරුවචනාංශේ කතා කරේ එඬේ රොත් එක්ක. සරුවචනාංශේ කතා කරන්නේ වෛශ්‍යවන් එක්ක. මදාමර කියන්නේ එක්ක. ඒ කතා කරන වෙලාවේදී උන්වහන්සේ මොනම තාලෙකින්වත් දේව භාෂාවක් කතා කරේ නැහැ. කතා කරේ ඒගොල්ලන්ට ගැළපෙන භාෂාවක්. නමුත් ඒගොල්ලන්ට ඕනේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක නැත්නම් බෙහෙත් තුන්දු ඒ වෙලාවේ ලියලා දුන්නා වැඩේ විසඳුනා. අවුරුදු දවස් 100 යනකොට බෙහෙත් තුන්දු ටික ඔක්කොම එකතු වෙලා පළවෙනි ධර්ම සංගායනාවේදී මේක කෙලවරක් නොපෙන අනාගතයට යන්න මේක ඔක්කොම සටහන් මේ සැලසුම් කරන්න ඕනේ. ඒ සැලසුම් කළා ඊගාට අවුරුදු 236ට යනකොට මේක 100%ක්ම නැති වුණා. ආයසරයක් එකතු කරලා මේක සැලසුම් කරා. වරින් වර සංගායනා තුළින් හයවෙනි සංගායනා දක්වා ආපු ධර්ම කොටසක් අපි ළඟ තියෙනවා. සමහරවිට මුල්ම බුද්ධ වචනයට වැඩිය හුඟක් වෙනස් ඇති. ඒක ඔය අනිකුත් නිකාය වල කට්ටිය මේ තේරවාද නිකායට හිනා වෙනවා. තේරවාද නිකාය කියනවා අනිකුත් නිකාය වල තියෙන බොරු කියලා. අපිට ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. මොකද අපිට ඕන කරලා තියෙන අංග සම්පූර්ණ ධර්මස්කන්ධය නෙමෙයි. අපිට අවශ්‍ය කරගෙන අපේ වැඩේ කරගන්න ඈත තියෙන කම්මල දිවිච්චාවේ ළඟ තියෙන කැටගල පාවිච්චි කළ වැඩේ කරන එකයි තියෙන්නේ. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, ඒ වගේම ධර්මානුදාන වෘත්තිපදා යෝනිසමංච කාර්ය වගේ දේවල් බලනකොට අපි භාවනා කරලා විතරක්ම හරියන්නේ බණ පොත් අරහ ධර්මදේශන අරහ ධර්ම සාකච්ඡාරා සුත්‍රමේ අනුගහිත කරන්න ඕනේ. සුත්‍රමේ අනුගහිත විතරක් කළා හරියන්නේ අනිකුත් කොටසු සම්බන්ධ කරලා. ඉතින් මේ දේවල් සම්පූර්ණ වෙලා එනකොට බත් වේලක්ෂාවට වැඩිය වෙන වටිනා සම්පතක් හම්බුනාට වැඩිය තමන්න තේරෙන පටන් ගන්නවා මේකේ මොකද්ද හැත් බැඳෙන ගතිය ඉදිරියට යන ගතිය. එහෙම වෙන්න ඒ පෙත දිට්ඨි මුජු කරෝති කියන විදිහට වාන්චනික චපල මාර්ග වෙනුවට ඍජු පෙත පෑදෙන්න පටන් ගන්නවා. එතෙන් එනකොට කිසිම සුතමී ඥානයක් ඕන කරන්නේ නැහැ. අර ලැබිච්ච සුතමී ඥානයේ ගුණුවට ගැම්මට ඒ භාවනාවෙම ආකර්ශනීය ශක්තියකින් නැත්නම් අයස්කාන්ත ශක්තියකින් කාන්දා ශක්තියකින් වෙන්න පටන් ගන්නවා. ඒකේ මේකේ තියෙන වෙනස තමයි ඒ පෙත දිගේ වැටෙන්න පටන් අරගත්තට පස්සේ සුතමී ඥානයේ තිබෙනව හෝ ඒවා සැකය එන්න දුරවන්. ලක්ෂ කෝටි වාරකින් තමයි හදාගත්ත පෞද්ගලික ප්‍රත්‍යක්ෂ ඥාන නිසා කොච්චර වැරදුනා හදා ගන්න දන්න පිළියම් කර ගන්න දන්න ශක්තිය එනකොට මේ සුතමී ඥානය චින්තාමී ඥානෙ ප්‍රතිස්ථාපන වෙලා චින්තාමී ඥානය ප්‍රත්‍යක්ෂ ඥානයට ඉඩ දීලා ඉන්නවා. ඒ නිසා සුතමී ඥානේ ටොන් එකට වැඩිය වටිනවා ප්‍රත්‍යක්ෂ ඥානේ අවුන්සයක් විතර. මෙන්න මේ දේවල් අතර තියෙන මේ සංසන්දනාත්මක ගතිය තේරුම් ගන්නවා කියන එක හරීම සජීවීව කළ හැක්කක්. එක්කෙනෙක්ගේ සමීකරණයක් තව කෙනෙකුට බලපාන්නේ නැහැ. මුත්‍යක උරගග බලන ක්‍රමය එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ කරන ක්‍රමයේ තමයි තමන්ට වර්ධින වෙලාව. සතිය කැඩෙනවා, සමාධිය කැඩෙනවා, ප්‍රඥාව කැඩෙනවා, අතපය කැඩෙනවා, බිල්ල කඩලා යනවා. ඒ කොයි දේ වුණත් තමන් ළඟ තියෙන ඥානීය ටික හොඳටම ඇති විවේකීව කරලා බලනවා නම් ඒ හැම එකකින්ම තමන් සකස් කරගන්නේ මේ පිළියම් මාර්ග ක්‍රමසහ විදි එන්න තමන්ට ආඩිය වෙන්න පටන් ගන්නවා. ඒක තමයි යෝගාවචරයට ඇති වෙන මේ ආත්ම ශක්තිය නැත්නම් චිත්ත ශක්තිය, අදිෂ්ඨාන ශක්තිය. ඒක කෙලවර වෙනකොට ලෝක න්‍යායයේදී ලෝකේ පවතින න්‍යාය ධර්මවල වෙන දෙයකට වෙන්න ඇරලා ඒ තතතාවේ එහෙම නැත්නම් ඒ හේව්කමේ යෑමට තමයි අර සුතුමි ඥානෙ පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරලා වෙන්න තියෙන දේ ස්වභාවික දේ වෙන්න ආරෙනවා. ඒකට ළඟ ඉන්න කට්ටිය කුලප් වෙනවා. එහෙම කරලා බෑ මේක මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ මේකට මේ සංශෝධන ගේන්න ඕනේ කියලා අනම්මනම් ප්‍රතිසංශෝධනවාදී අනන්තයි. ඒකට සුත්තමී ඥානය පාවිච්චි කළ කීත හැකි. ඔක මෙන්න මෙහෙම කෙරුවොත් මෙහෙම වෙනවා. ඔය යන්න දුන්නොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා නිකන් කියලා බෑ. ඒ කෙනාට තේරෙන සුත් ඒ කියන ප්‍රතිසංශෝධනවාදීන්ට සුත්තමී ඥාණයෙන් තමයි උත්තර දෙන්න පුළුවන්. ඉතින්දි සුත්තමී ඥානය අවශ්‍ය වෙනවා සාමාන්‍ය මේ එදිනදා ජීවිතයේ කෙනෙක් එක ජීවත් වෙනකොට ඒගොල්ලන්ගේ තියෙන දැනුමත් ඒ සම්මුති දැනුමත් තමන් යම් ප්‍රමාණයක ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා නම් පරමාර්ථ ධර්ම පාවිච්චි කරන්න යන්න එපා. සුතමේ ප්‍රශ්නේ සම්මුති ප්‍රශ්නයකදී සම්මුතියෙන් උත්තර දෙන්න සුතමේ ඥානය අවශ්‍යයි. ඒක ගැළවිච්චාවක් විතරයි. ඒක තමන්ගේ ප්‍රතිපත්තියට බලපාන කන්නේ. නමුත් එහෙම නැත්නම් ඒ වෙලාවේදී අවශ්‍ය කරන සුතමේ ඥානය නැත්නම් අපි ගොඩාක් අවුල් ඇති කරගන්නවා. ඒ නිසා පරමාර්ථයෙන් උත්තර දෙන්න යන්න එපා. සම්මුතිය. ඒ වෙලාවට සම්මුතියම උත්තර දෙනවා. සම්මුති සුතමේ ඥානෙමයි වැඩ කරගෙන යන නමුත් Taman ඒ ඔක්කොම වාද විවාද පැත්තකට කරලා විවේක වෙන වෙලාවට පුළුවන් තරම් අර පරමාර්ථ ධර්ම වලට නැත්නම් සුතමේ චින්තාමේ චින්තාමේ ප්‍රත්‍යක්ෂ වෙන පැත්තට යන්න ගියාම Taman දන්නවා ඒ වෙලාවේ ඒකට ගැළපෙන යකාගේ හැටියට පිදෙන්නේ දීලා වැඩේ කරගෙන යන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒක නිසා භාවනා වැඩියෙන් කරන අය අවශ්‍ය ප්‍රමාණයට ගහකට අවශ්‍ය වතුර ප්‍රමාණය වගේ වැඩි වතුර දැම්මොත් ගහේ මුල්කුණු වෙනවා අඩුවෙන් දැම්මොත් ගහ මැල වෙනවා ඒ නිසා අවශ්‍ය සුතමේ ඥානෙ ලබා ගැනීම තමන්ගේ පෞද්ගලික තීන්දුවක් ඒ වගේම බණ කිව්වට හැම බණම නැත්නම් ඥානෙකට හැම ඥානෙම හරියන්නේ තමන් ඉස්සරහට යනකොට යනකොට ඒකට අනුයාත වෙන ගැළපෙන ධර්ම කොටස විතරක් පාවිච්චි කරලා කටයුතු කරුවේ නැත්නම් ඔක්කොම සුතුමේ ඥාන ලබා ගන්න කිව්වොත් අපේ ජීවිතේ මතිය වෙනවා. අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා දෙවන්නේගේ ආධාර උපකාර නැත්නම් ඔපිනියන් එක ගත්තට කමක් නැහැ. නමුත් අවසාන විනිශ්චය තමන් අතේ තියෙන්නේ. මෙන්න මේ විදිහට ඉස්සරහට යනකොට ඒ ප්‍රත්‍යක්ෂය දිනු කරමින් ඉදිරියට යනකොට කවදාකවත් මේ සුතුමේ ඥානේ බරක් වෙන්නේ නැහැ. ඒ සුතුමේ ඥානේ ඔසවායාමේ ප්‍රශ්නයක් වෙන්නේ. ඒක එන්න සියුම් වෙලා පිරිසිදු වෙලා ප්‍රත්‍යක්ෂය හරහාම නම් ප්‍රායෝගික අධ්‍යයයක් පාඩපත් වෙලා තමයි ජීවිතේට මදමාවත ගැටුම් නැති මාවත ඉදිරිපත් කර දෙන එක තමයි සුතමේ ඥානයේ අවසාන කරලා දෙන්නේ. ඉතින් අද ධර්ම දේශනාවත් මේ සියලු දෙනාටම තමන්ගේ කියන ප්‍රත්‍යක්ෂ සහ සුතමේ ඥාන පෙළගස්වාගෙන මේ මද පෙර මදමාවත එහෙම නැත්නම් මධ්‍ය ප්‍රතිපදාව ජීවුන් පරමවහුණු කර ගැනීමට මේකත් මේ සුතමේ ඥානයක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා වේ. දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාට සනසිමුදා වේවා කියන ප්‍රාර්ථනා. අපි පැයකමාරක විතර කාලයක් කරන් කියනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් අපි වෙනදා වගේ ධර්ම දේශනාවෙන් පස්සේ කලේතු ප්‍රකාශන ප්‍රශ්න ඉවතන ධර්ම මාතෘකා තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න වෙයි කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. හොඳයි මේ ඉදිරිපත් කළේ ප්‍රශ්න නැත්නම් ප්‍රකාශන නැත්නම් අපි තාවතා ආදි ගාථා සජ්ජහායනා කිරීමේ අපි දවසේ වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරමු. ඒ වගේම ඥාතීන්ට පින් පැමිණවීමත් අපාපගේ ප්‍රාර්ථනා අ르ජු කර ගැනීමත් සම්බන්ධ කරගෙන මේ සම්ප්‍රදාන කුල ගාථා සජ්ජහායනා කිරීමේ අපි වැඩ සටහන් නිමාව සටහන් කරමු. එතාවතා ච නම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා ච නම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා ච නම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං කානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. විදං වෝ ඥාතීනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ. ඥාතීනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යා.
නිබ්බානපත්තිය ඊමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාදමු සතං සමාදමු ආව නිබ්බානපත්තිය ඊමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාදමු සතං සමාදමු ආව නිබ්බානපත්තිය සාදු සාදු සාදු